آدھی آدھی سری سمدا ملا دی नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से यो के वस्स सतं जीवे अपस्सं धम्ममुत्तमं एकाहं जीवितं सेयो पस्सतो धम्ममुत्तमं इति। अति गौरवनीय सदा पूजनीय वंदनीय මාසංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ සසර දුකින් නිවීම සඳහා නිවීම පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට. හෙට පොහොය දවස පිළිවස් සමාදන් වෙන්න පැමිණීමේ පින්වතුන් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් සිටිමි. ඒ වගේම හෙට පොහොය දවසේ ස්වාමීන් වහන්සේලාටත් ඒ පිළිවස් සමාදන් වෙන උපාසක උපාසිකා දෙසට උදෑසන හිල් දානේ, ඒ වගේම ගහවල් දානේ පූජා කරගන්න ඕනේ කියන කලණ අදහසෙන් කියන්නේ ශ්‍රද්ධාවන්ත පිරිසකුත් ඉන්නවා. මහානවර ඒ මහා රෝහලේ ආක්ෂි වෛද්‍ය සංගමේ ඒ දොස්තර මහත්තුරු, ඒ වගේම මේ කාර්ය මණ්ඩලයේ සහායක සිළු දෙනාම, ඒ වගේම ඒ පින්වතුන් උදව් උපකාර කරන හිතේසි අනසියුරු දෙන මේ පිරිස මෙතෙන්ට යමුනේ හෙට දවසේදී මේ පින්වතුන්ට මහා සංඝරත්නය දන් කරන පූජා කරන්නට කියන දවසේ. ඉතින් මේ පිරිස අද මේ මොහොතේදී මේ ධර්මය ශ්‍රවණය කරනවා. දන් දීලත් අපි බලාපොරොත්තු වෙන්නේ සිල් සමාදන් වෙලත් අපි බලාපොරොත්තු වෙන්නේ නිදුක් බව. දුක කියන එක තමයි ලෝකෙට තියෙන මහා බය. ලෝකෙට තියෙන එකම සැනසෙල තමයි නිදුක් බව. ඉතින් නිදුක් බවද එක එක ආකාරයට උස් පහත්කම් පවතිනවා. ඒ ශ්‍රේෂ්ඨතම නිදුක් බව හැටියට තථාගතයන් වහන්සේ පෙන්වා අවදාළේ නිබ්බානම් පරම සුඛාන්ති බුද්ධ. බුදුරජාණන් වහන්සේලා නිවන උතුම්ම සත්‍යයක් කියලා පෙන්වනවා. ඉතින් නිබඳු නිවන් මාර්ගත හෙලි පෙහෙලි කරගන්න උපකාරී වෙන දහම් කරුණු ටිකක් පෙන්වන්නට උපකාරී වෙන දේශනා පාඩයක් තමයි ඉදිරිපත් කළේ. ඒකෙදිද අද මට කලව මතක් කළා, ගොඩක් කැපුරින් නම් බණ කියන්න එපා කියලා. එහෙනම් නොහුරු කතාවක් තියෙන්නේ මොන විදිහට දේශනා වේවිද දන්නේ නැහැ, අපි බලමු. පින්වතුනි, මම මාතෘකාවසෙන් තබපු ධර්ම පාඩය විස්තර කරන්න කලින් අපි ටිකක් දැනගත යුතු බැලිය යුතු වටපිටාවක් තියෙනවා. ඒ තමයි, ඇයි අපි මේ ධර්මය ඇසිය යුත්තේ අපේ ධර්මයේ අපේ මානසිකය ධර්මණය කරගත යුත්තේ ඒ ධර්මය අවබෝධ කරගන්නට අපි උත්සාහවත් යුත්තේ ඇයි කියන මේ ධර්මතාව ටිකක් කියනවා. පින්වතුනි, හොඳින් ධර්මය ශ්‍රවණය කළා, සිතේ ඒක ධාරණය කරගෙන ඒ ධර්මය අවබෝධ කරගන්නට අපි උත්සාහවත් යුත්තේ මේ සසර ඇති අනුරාධ බව, සසර ඇති දුක්සහගත බව නිසායි. සසර උපදින හැම ජීවිතයකම හැම ආත්ම භාවයකම අපිට මේ මත්තම හරි ලැබෙනවා නම්, මෙපතු වටපිටාවක් හෝ ලැබෙනවා නම් සසර බොහෝ තෙන් දුකයි නොපිළිතුරු. නමුත් පින්වතුනි, හැමදාම සසර මේ මත්තම අපිට හම්බ වෙන්නේ නැහැ. ලෝකේ පුදුත්පාද කාලේ සත්පුරුෂ ධර්මයේ බොහෝ මාළුයි. ලෝකේ තියෙන්නේ බහුතරයක් අබුද්ධෝත්පාද කාලේ අසත්පුරුෂ වටපිටාව. සසරේ ඉන්න අපි බුද්ධෝත්පාද කාලෙකම විතරක් නෙමෙයි උපදින්නේ. අබුද්ධෝත්පාද කාලෙක අසත්පුරුෂ වටපිටාවකත් උපදිනවා. ඒ වෙලාවකදී ඒ අසත්පුරුෂ වටපිටාවේ අපි උපන්නාම පින්වතුනි, අපි තුල සත්පුරුෂ කමකට සත්පුරුෂ ගතියකට ඉඩ නැහැ. ඒ අසත්පුරුෂ පැවැත්ම තුලම අකුසල කර්ම කරලා අපි දුගතියට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්‍යමේ අවබෝධ නොවුණු පුදුන් ලෝකයට සතර අපාය හරියට ගෙදර වගේ කියලා. පින්වතුනි, අපි ගෙදරින් බැහැරට කුමන හෝ වැඩ කටයුත්තකට ගියොත් අපි මගතොටේ වැඩි ප්‍රමාද වෙන්න කැමති නැහැ. ඉක්මනට අපි උත්සාහවත් වෙනවා අපව ගෙදර එන්න. ඒ වගේ මේ ලෝකයාගේ අනවබෝධය නිසා ලෝකයේ ස්වභාවය තමයි කුසල ධර්මයක් කරලා මානුෂාත්ම භාවය, දිව්‍යාත්ම භාවය ඇති උපන්නව. මං කලම මතක් කරුව නේද දුරකතන එහෙම ඒක මෙව කරගන්න කියලා. එතකොට අමාරුයි. එතකොට දේශනාව කරනකොට කරන්න අපහසුයි. එක්කෙනෙකුගේ අගතිගාමි බව හින්ද බොහෝ දෙනෙකුගේ යහපත අතහැරෙන කපාරක් කිව්වහම ඒක කරන්නේ. ඉතින් අපි ගමන ගියාම පිටිතර එන්න කොහොම හදිස්සි. ඒ වගේ අපි කුසල ධර්මයක් කළා, මානුෂාත්ම භාවය, දේවාත්ම භාවයක් ලැබුවත් හරි හදිස්සි කියනවා කො සතර පායට යන්නේ. ඉතින් මානුෂාත්ම භාවවල ලබාගෙන නැවත මානුෂ්‍යයෙක් දෙවියෙක් වෙන්න බොහොම ටිකයි. එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ නියපිටක පාඨික කරගෙන භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි මේ නියපොත්ත උඩ තියෙන පස්තිකද වැඩි මහ පොළොවේ තියෙන පස්ත? භාග්‍යතුන් වහන්සේ මේ නියපිට කියන පස්තික බොහෝම සුවල්පය, බොහොම ටිකයි. මහ පොළොවේ තියෙන පස්තික ඉතාමත් විශාලයි. මහ පොළොවේ තියෙන පස්තිකට සාපේක්ෂව නියපිට තියෙන පස්තික ගණනකට දෙන්නේ නැහැ. මාන්‍යක හිමම තමයි මිනිස්සෙක් වෙලා නැවත මිනිස්සෙක් හෝ දෙවියෙක් වෙන්නේ හරියට මේ නියපිට තියෙන පස්තික වගේ. මනුෂ්‍යයෙක් තුළ සතර පායට යන තිරිසම හරියට මේ මහ පොළොවේ තියෙන පස්තික වගේ කියලා බුදුරජාණන් වහන්සේ උපමා කළා. ඉතින් එබඳු පැවැත්මක් වින්තුනි, එබඳු වටපිටාවක් වින්තුනි අපේ ජීවිතය තුළ තියෙනවා. ඉතින් ඒකෙදි අපිට සසර ස්වභාවය තේරුම් කරගන්න පුළුවන්. අතීත කතා වුණ තරම් හම්බ වෙනවා. ඒකෙන් මම පොඩි කතාවක් මතක් කරනම් මේ ධර්මතාව ටික මාතෘකා පාඨයේ විස්තර කරන්නට කලින් මොකද අපි ඉන්න සසර ස්වභාවය මෙන්න මෙබඳුයි කියන කාරණාව තේරුම් කරගන්නට ඒ කතාව කොටසක් අතහැරලම කොටස තමයි මතක් කරන්න දිග නිසා පින්වතුනි කරා දවස අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ ඉන්න කාලෙදී කුසල රජුගෝ දවසක් රාත්‍රියේ කාලෙදී ඉතාමත් බියජනක සබ්දයක් යනවා සබ්දයක් අහන්න ලැබෙනවා කුසල රජුගෝන්ට. ඉතින් කුසල රජුගෝ බොහොම බය වෙලා තැති අරගෙන එළි වෙන කම්ම නිදාගන්න නැතුව යහනට වෙලා ඉඳගෙන හිටියා. උදේ පාන්දරම පුරෝහිත බ්‍රාහ්මණය ප්‍රමුඛ බ්‍රාහ්මණය මාලිගාවට ගෙන්නලා කුසල රජුගේ කියන ආචාර්යනි මම ඊ රාත්‍රියේ ඉතාම බියජනක සබ්දයක් ඇහුවා. ඒ සබ්දය මොනතරම් බියජනකද කියනවා නම් ඒ සබ්දය මේ මොහොතේ මට සිහි කරන්නත් බය හිතෙනවා. ඉතින් මට ඒකේ බයක් තියෙනවා. මේ සබ්දයෙන් මට හෝ රාජ්‍යයට හෝ රටවැසියන්ට හෝ අනතුරක් කරදරයක් වෙයිද දන්නේ නැහැ. මොකද්ද ඒකේ විස්තරය කියලා අහුවා. ඊට පස්සේ බමුණු මොකද්ද රජතුමනේ සබ්දේ මට ඇහුණා දුස නසෝ කියලා සබ්දයක් කිව්වා. දුස නසෝ කියලා. දැන් බමුණ ටික මොනේ මොන බලාගත්ත ඒකුණටත් මේකේ අර්ථය තේරෙන්නේ නැහැ. මේකේ අර්ථය තේරෙන්නේ නැහැ මේක දන්නේ නැහැ කිව්වොත් තමන්ගේ தත්ත්වයට හොඳ නැහැ. භවෝපක සම්පත් වලින් තමන් පිළිගෙනවා. ඊට පස්සේ ඒකම කල්පනා කළා අපිට ආදායමක් හොයාගන්නත් මේක හොඳ අවස්ථාවක්. බමුණට එකතු වෙලා කිව්වා කතා කළා අපි මේක රජුරුවන්ට කියමු. රජුරුවන්ට බොහොම නරක කලදසාවක් ගැන මේකෙන් කියන්නේ කියලා. ඊට පස්සේ මෙහෙම කතා කරගෙන බමුණ ටික රජුරුවගාට ගෙනිලා කියනවා රජතුමනි අපි හැමදෙනාම මේ සම්දේ ගැන විමසලා බලුවා. අපේ ධර්මයට අනුව ඒ කාන්තයෙන් ඔබ වහන්සේගේ ජීවිතයට බොහෝ කාලෙක මහ විශාල අනතුරක් වෙනවා. ඒ වගේම ඔබ වහන්සේගේ භෝගයන්ට මහ විශාල අනතුරක් වෙනවා. දැන් රජුගෝ තවත් බය වෙනවා. ආචාර්යනේ මේකට මේ ප්‍රතිකාරයක් නැද්ද? මිදෙන්න ක්‍රමයක් නැද්ද කියලා මේ බමුණන් කියන්නේ අහුව. අහනකොට බමුණ කල් කතා වෙලා ගියේ බමුණ කියනවා තියෙන රජතුමනි එක ක්‍රමයක්. ඒ ක්‍රමයේ කළොත් විතරමයි මේ අපලෙන් මේ විනාශයෙන් බේරෙන්න පුළුවන්. මොකද්ද? සබ්බ සතුක යාගයක් කරන්න කිව්වා. ඒගොල්ලෝ කල්පනා කළා අපි කැමති කැමති දේවල් විතරක් කිව්වොත් රජුගේ සැපහිතන්න පුළුවන්. ඒ නිසා කැමති අකමැති ඔක්කොම එකට එකතු කරලා සබ්බ සතක යාගයක් කරන්න ඕන කියලා කියනවා. සබ්බ සතක කියලා කියන්නේ සියල්ලම 100 බැගින් සත්තු අරගෙන බිලි පූජාවක් කරන්න කියලා. ඒකේ එළුව 100යි, අස්සය 100යි, ඇට 100යි, ගවය 100යි, මනුස්සය 100යි ඔය විදිහට 100 අරගෙන ඒ අයගේ බෙල්ල කපලා ඒ ලේ වලින් රජුගේ නාහන ඕනේ. ඔය විදිහට හිතෝරලා ගන්න ඕනේ. මේ විදිහට තිතින් යාගයේ කළාම තමයි මේ අපලේ නැති වෙන්නේ. ඊට පස්සේ ආචාර්යනි මොනවද මේ කියන්නේ? වහාම එහෙනම් ඊට කටුතුල ඇති කරන්න කිව්වා කියලා අන්නතර යබල. ඉතින් ඔන්න රජමාලිකාව වට පිටාව එකම කලකෝලහලයි දැන්. සත්තු කෑ ගහනවා. ඉතින් මිනිස්සු 100ක් ගෙනල්ලා ඒ 100ේ දරුවෝ කෙනාපු අයගේ දෙමව්පියන්ටනවා, දෙමව්පියෝ කෙනාපු අයගේ දරුවන්ටනවා. දැන් මිනිස්සු කෑ ගහනවා, විලාප දී පැත්තක වන්දනවා. දැන් විශාල යාග කොළක් හදලා කන්වල බැඳලා මිනිස්සු ඉතින් සත්තු කෑ ගහන සත්තු බඳල එකම කලකෝලාරය. ඔයාලගේ මල්ලිකා දේවිය ඇතුලේ ඉඳලා මොකද අරන්නේ රජ මල්ලිකා වටපිටාවේ මහ විශාල බයන් මේ අමුතු සද්දයක් තියෙන්නේ කියලා ඇවිල්ලා කොසල රජුන්ව අහනවා. රජතුමනි මොකද අද මේ මල්ලිකා වටපිටාවේ කලබල ගතියක් තියෙන්නේ? ඊට පස්සේ බලනවා බලට ඉතින් මොකද අපිට මොන විපතක් වුණා මේ තරම් විපතක් වෙලා තියෙද්දිත් ඒක දන්නේ නැද්ද කියලා දැන්නම මොකද්ද කියලා ඔයිට කත් කිව්වා. මම එහෙම රාත්‍රියේ භයානක සද්දයක් ඇහුවා. පුරෝහිත බමුණ ප්‍රමුඛ සිළු දෙනා ඒ අපලේ මෙදින් මේ යාගයක් කරන්නයි හදන්නේ අප්‍රමාදී. දස මල්ලිකා දේවි කියනවා ආයකත් හොඳයි. නමුත් මේ ජේතවනාරාම භාග්‍යවතුන් වහන්සේ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේට මේ ගැන දැනුවාද? භාග්‍යවතුන් වහන්සේකින් අහුවද? නෑ දැනුවේ නෑ, අහුවේ නෑ. භාග්‍යවතුන් වහන්සේකින් අහන්නේ නැතුව භාග්‍යවතුන් වහන්සේට දැනුම් දෙන්නේ නැතුව මේක කරන්න එක සුදුසු නෑ. වහාම ගිහින් භාග්‍යවතුන් වහන්සේ හම්බවෙ. ඒ වෙලාවේ ආයකත් එක්ක තමයි කියලා කුසල රජුන් මොකද කරන්නේ? අර බිලි පූජාව සූදානම් කරනකම් ජේතවනාරාමයට ගියා. භාග්‍යවත් මහන්සිය අහනවා, මහරජා මොකද මේ අත අවිල්ලා? භාග්‍යවත් මහන්සිය මම ඊයේ රාත්‍රියේ ඉතාමත් භයංකාර ලුඹු දහගන් ඇති වෙන සත්‍යයක් ඇහුවා. ඉතින් ඒ සද්දයට ප්‍රතිකර්ම හැටියට දැන් මේ යාගයක් කරනවා. ඉතින් මේ යාගය කරන්න ඉස්සෙල්ලා මල්ලිකා කිව්වා භාග්‍යවතුන් වහන්සේ අහනවා කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අහනවා, මහරජා මොකද්ද ඊයේ රාත්‍රියේ ඔබට අහුණු සද්දේ? ඊට පස්සේ කුසල රජු කියන තමන්ට අහුණු සද්දේ මට දුස්ස නසෝ කියලා සද්දයක් ඇහුණා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කියන මහරජු ඔය සත්‍යයෙන් ඔබටවත් ඔබගේ භෞමික වලටවත් රාජ්‍යයටවත් රාජ්‍යවැසියන්ට කාටවත් කරදරයක් නැහැ, පිළිහෙලයක් නැහැ. ඔය නිවේ ලෝකෝ නිවේති වැටුම නිර් සත්‍යව ආත්ම දෙනගේ සත්‍යය. ඔය අහුනේ ඒ අය ගාථාවක් කියාගන්න ඕන, ගාථාවක් කියාගන්න බැරි වුණා, ඒකේ මුල් කොටස විතරයි ඔබට ඇහුනේ කියලා මතක් කළා. ඊට පස්සේ කුසල රජු අහනවා, ඒ නිර්සත්‍ය හතර දෙනා කොහොමද නිරේට ගියේ? භාගතුනාසේ කියනවා, දේශනා කරනවා, මේත පෙර බරණස් නුවර ඉතාම ධනධාන්‍යයන්ගෙන් ආඩි වෙච්ච සිටුරු හතර දෙනෙක් හිටියා. ඔය සිටුරු හතර දෙනාට එකම පුතා බැගින් පුතාල හතර දෙනෙකුත් හිටියා. කාලය ගෙවෑමෙන් මහා සිටුරුවල නියපරලෝ ගියාම ඒ සිටුවරුන්ගේ ධනය හිමිවුනේ තමන්ගේ පුත්තු හතර දෙනාට. යාළු හතර දෙනා එකට එකතු වෙලා මේ තරම් විශාල ධනස්කන්ධයක් අපි සතුව තියෙනවා, අපි මේකෙන් මොකක් කරමුද කියලා කතා කළා. එක එක කෙනා එක එක දේවල් කතා කළා. අපි පුළුවන් තරම් සූදු ක්‍රීඩා වේදෙම හුවෙකනේ. එකෙනෙක් කිව්වා, නෑ අපි පුළුවන් තරම් රාමු රාමයක පානය කරමු. තව කෙනෙක් කිව්වා, අපි මුදල් වියදම් කරලා කාමයේ වර්ධව හැදෙමු. කුසල ධර්මයක් කරමු කියලා යෝජනා කරන අදහසක් කවුවත් තිබුණේ නැහැ. ඉතින් යාළුව හතර දෙනා කතා කරගෙන මසුරම් කෝටි ගණයක් වෙන මුළු ධනයම වියදම් කරලා ජීවිතේ පුරාවටම කළේ රාමයට පානය කරනවා, කාමයේ වර්ධව හැදෙනවා, මේ වගේ පවිතු දිවි පෙරතක් අකුසල කර්ම සමාදානයක්මයි කළේ. ඉතින් මේගොල්ලෝ එහෙම අකුසල කර්ම කළා අවීච මහ නරකේ ඉපදিলা බුද්ධාන්තරයක් අවිචමහ නරකයේ පැහැිලා අවශේෂ කර්මයක් හැටියට ලෝකඹ නිරයේ උපන්න කියලා සදාකිනවා කියලා. ලෝකඹ නිරේකෙන් ලෝධිය කියන්නේ මේ ලෝධිය හැලියේ මේ කර්මානුරූපව නිරසත්‍යව හටගත්තාම පහළ වුණාම බත්තලිය වෙනදදා පැහැෙන අවස්ථාව නටන අවස්ථාව යම්සේද ඉබ්බඳු විදිහට පැහැෙනවා. මේ විදිහට ලෝභයේ හැලියේ පැහි පැහි උදේ ඉඳන් යටට යන්න මනුස්ස ලෝකෙන් අවුරුදු 30000ක් යනවා. ආපහු යටෙන් ඉඳන් පැහි පැහි උඩට එන්න මනුස්ස ලෝකෙන් අවුරුදු 30000ක් යනවා. ඔය වගේ ලෝකමුණේ වැටිලා යටට ගිහිල්ලා උඩට එනකොට එක්කෙනෙකුට කියන්න ඕනුණා දුජීවිතං අජීවිම්ම යේ සන්තෝන දතම්මයේ විච්චමානේසු භෝගේසු දීපං නාකාමාත්තනෝ කියන ගාථාව කියා ගන්න ඕනෙ. මේ ජීවිතේ ඉතාම දුක් සහිතයි. අනේ අපි පෙර මිනිස්යෝ වෙලා ඉති භවෝග සම්පත්තියේදී කුසල ධර්ම කළේ නෑ නේද? අපි ගාව අපිට වස්තු තියෙද්දි විඤ්ඤාණේසු භෝගේසු භෝගයන් අපි ළඟ ඇති කලෙදි දීපං නා කම්මත්තන අපිට පිළිහිට පිණස කර්මයක් අපි කරගත්තේ නෑ නේද කියන ටික පසුතැවිලි වශයෙන් කියා ගන්න ඕනවා. කියන්න හදනකොට දුක් කියන වචනේ කියනකොටම ආපහු යට ගියා තවත් 60000කට. ඊට පස්සේ දෙවනි කෙනා උඩට එනකොටම සත්‍ය වස්ස සහස්සානි පරිපුණානි සබ්බසෝ. එතකොට නිරේ පච්චමානං කදාන්තෝ භවිස්සති කියන ගාථාව කියා ගන්න ඕනේ වුණා. මේ ලෝකඹ නිරේ වැටිලා පැහැෙන අපිට හරියට අවුරුදු 60000 සම්පූර්ණ ආකාරයෙන් පිරුණා. අනේ කවදානම් මේක කෙලවරක් දකීද කියන ටික කියාගන්න ඕන. නමුත් ස කියන වචනේ කියනකොටම යට ගියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කොසල් රජුන්ට මේ ගාථාව මේ විදිහට තෝරලා පැහැදිලි කළා මතක් කළා. ඊට පස්සේ ඊගන එක්කන උඩට එනකොට නත්ති අන්තෝ කුතෝ අන්තෝ නන්තු පති දිස්සති තදාහං පකතං පාපං මමතු යච්ච මාරස කියන ගාථාව කියා ගන්න ඕනා. මේ දුකේ අන්තයක් නැහැ. ආ කෙලවරක් නැහැ. කෙලවර කොහෙද? කෙලවරක් නොපෙනේ. යම් කලක අපි විසින් අකුසල කර්ම කළාද ඒ අකුසල කර්මයන්ට විපාක වශයෙන් ලැබෙන මේ දුක කෙලවරක් නෑ. කෙලවරක් හොයිද? කෙලවරක් පෙනෙන්නේ නෑ නේ කියන ටික කියා ගන්න ඕන වුණා. න කියන වචන විතරයි කියන්න පුළුවන්. එහෙම යටට ගියා. ඊගාව කෙනාට කියන්න ඕන වුණා උඩට එනකොටම සහනුන ඉතෝ කන්ත්වා යෝනින් ලද්වාන මානුසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලං භවං. මම මෙතනින් චුත වෙලා මනුස්ස ලෝකෙක ඉපදුනොත් නම් සුචරිතේ වටිනාකම ලෝකයට හැම වෙලාවෙම කියමින් හැම කල්ලිම සීල සම්පන්නව කාහාමි කුසලං භවං බොහෝ කොට කුසල කරනවා කියන වචනේ කියා ගන්න ඕන වුණා. නමුත් කියන්නේ බටන සෝ කියන වචනේ කියනකොටම ආපහු යටට ගියා. ඉතින් ඇහිච්ච වචන ගාතවල මුල් අකුරු ටික විතරයි කොසල රජුන් දැවෙන දුස්ස නාසෝ කියලා භාග්‍යතුන් වහන්සේ ඒ ටික සම්පූර්ණ කළා. කොසල රජුන් දෙන්නා කොසල රජු ආපහු ගිහිල්ලා අර යාගියට බිලි පූජාවට දෙලා තිබු සත්තු නිදහස් කරලා කුසල ධර්ම සිද්ධ කළා. අකුසල ධර්මයෙන් වැළකුණා. මම මේ කතාව මතක් කළේ පින්වත්නි සත්පුරුෂ ඇසුර ලෝකේම කල්ලිම නැහැ අසත්පුරුෂ ඇසුර ලෝකේ වැඩි ඒ කාලේ අපිත් ඔය අකුසල ධර්මමයි කරන්නේ පින්වත්නි ඔබඳු අවි ඒබඳු නිරේ වැටිලා අනන්ත සසරේ වුණතරම් පැහිලා ඇති නමුත් වචන කිව්වට අපිට ඔක දැනෙන්නේ නැහැ ඕගොල්ලෝ নিকමට හිතට හිතාගන්න තේවක් කරන්න උණු කරන උණු වතුර ටිකක් ඕගොල්ලන්ගේ ඇඟේ හැලුණොත් මොනතරම් වේදනාවක් දැනේද අපායේ තියෙන වේදනාව එච්චර දැනෙන්නේ නැහැ කියලා හිතන්න එපා ඒ උණු වතුරක ඇඟේ උණු කරලා කරනකොට වක් කරගන්න වේදනාව දස දහස් ගුණයක් තව මට සිදුටි වටි ආවගේ වේදනාවකට ඉතින් මෙන්න මේ බඳු සසරේ මම එක දේශයක් එක ටිකක් විතරයි මතක් කළේ සසරේ දුකට වැටිලා අපි ඕන තරම් ඔහොම කියන්න ඇති අපිද ඒ නිර්සත්‍ය වගේම අනේ මම මානුෂ්‍යෙක් වුණොත් සිල්වත් වෙනවා කුසල ධර්ම කරනවා සසරෙ මිදෙන්න උත්සාහවත් වෙනවා කියලා නමුත් අවාසනාවකට අපි මානුෂාත්ම භාවයේ ලැබුක් වෙලාවේ මේ ධර්මයේ තියෙන මානුෂ ජීවිතයේ තියෙන වටිනාකම තේරෙන්නේ අපි තේරුම් නොගත්තට අපිට නොතේරුණාට පින්වත්තුනි මේ දුක්සහගත සසර දුකමයි ඒ නිසායි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා මේ සංසාර දුකින් එතර වෙන්න ධර්මයේ දේශනා කරන්නේ මේ සසර දුක්සහගත නිසාමයි මහණෙනි මම මේ සසර දුකයි කියලා කියන්නේ මේ ධර්මයේ නොදන්නා කම නිසා ලෝකය මේ දුක්සහගත සතර අපායන ඉක්මන නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දෙන්නවා. මනුස්ස ආත්මභාවයක් ලැබු කෙනෙක් උපන්න දවසේ ඉඳලා උපන්ගේ ඉඳලාම තමන්ගේ මල මුත්‍ර ගොඩේ නැගී වැටිලා උත්පල වෙලා හිටිය ඒ සුගතිය. එතකොට හිතන්න මෙන්න මෙබඳු සසරකයි අපි ඉන්නේ කියන කාරණාව සිහි කළා මේ දුක්සහගත සසරෙන් මිදෙන්න අපිට හැමදාම හම්බ වෙන්නේ නැහැ ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා පෙන්වන යථාර්ථය යථා භූත වූ ධර්ම අවබෝධ වුණොත් විතරයි සසර ඇවිදින තියෙන ආශ්‍රව ධර්ම දුරු කරලා සසරෙන් මිදෙන්න පුළුවන් ඒ නිසා හැමදාම මේ ජීවිතයේ කොහොමරි ධර්මය අවබෝධ කරගන්නවා අවබෝධ කරගන්න ඕන කියන අදහස ඇති කරගන්න ඕනේ ඒ සඳහා මම මේ කතාව ටිකක් මතක් කළේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝචේ වස්සසතං ජීවේ අපස්සං ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සියෝ පසතෝ ධම්මමුත්තමං මේ උතුම් සද්ධර්මය මේ උතුම් ධර්ම අවබෝධ කර නොගෙන අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතයේ හිස් ජීවිතය යම් කෙනෙක් මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියලා දේශනා කළා. එතකොට අවබෝධ කරගෙන කර නොගෙන අවුරුදු 100ක් ජීවත් වුණත් වටින්නේ නැති අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියන ධර්ම ධාතුව මොකක්ද? පින්වත්නි මේ මාතෘකාවට මේ ධර්මයම නොයෙක් නොයෙක් පරියායන්ගෙන් නොයෙක් නොයෙක් ක්‍රමවලින් පෙන්වන්නට පුළුවන්. නමුත් මම අද එක ක්‍රමයකට කෙටි කරලා පෙන්වන්නට උත්සාහවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඔය පෙන්වුවේ මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියලා පෙන්වන්නේ මේ සිව් සත්‍යමයි චතුරාර්ය සත්‍යයට. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතය ශ්‍රේෂ්ඨයි කියන එකයි වෙනවා. එතකොට මොකද්ද ඒ සත්‍ය හතර? දැන් හොඳට බලන්න මෙන්න මේ සත්‍ය හතර අපි නිවන් දකිනවා කියලා කියන සත්‍ය අවබෝධයක්. කරගන්න හදන. ඒ සත්‍ය අවබෝධ වුණොත් තමයි අපි සසලෙ මිදෙන්නේ. එතකොට පළවෙනි සත්‍ය තමයි මොකද? දුක්ඛ සත්‍ය. දෙක දුක ඇතිවෙච්ච හේතු සමුදය සත්‍ය. තුන දුක නැති වෙන නැති කරන නැති තැන නිරෝධ සත්‍ය. හතර මාර්ග සත්‍ය. ඔය ටිකේ වචන ටික නෙමෙයි අපි අපේ ජීවිතයෙන් දකින්න ඕනේ. අපි අපේ ජීවිතයෙන් මෙන්න මේ විදිහට අරමුණු ගන්නකොට මෙන්න මේ විදිහට මනස හසුරවන කොටයි අපිට දුක උපදින්නේ, දුක් විඳින්න වෙන්නේ කියන කාරණාවත්, ඒ දුකට හේතුව අපි ළඟ තියෙන මෙන්න මේ වැරද්ද කියන කාරණාවත්, ඒ වැරද්ද නැති වෙන්න මෙන්න මේ මානසික මට්ටම අපි තුල ඇති කරගන්න ඕනේ. ඒ සඳහා මෙන්න මේකයි පිළිවෙත කියලා අපි දකින්න ඕනේ. එහෙම නැත්නම් අපි ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණපි දුක්ඛා කියලා කියාගෙන කියන්නේ සංකීර්ණ පංචපාදාන කන්ද දුක්ඛා කියලා කියන්න පුළුවන් වට චතුරාර්ය සත්‍ය දන්නව නෙමෙයි. ඔකද කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නවා දකින්නවා කියලා. ඔය චතුරාර්ය සත්‍ය ගැන පෙන්වපු පෙළ දන්නවා ඔක. ඔය පෙළ දන්නවා එතකොට. ඒ පෙළේ පෙන්වපු අර්ථය කියනක තමන්ගේ ජීවිතයෙන් දකින්න පුළුවන් වෙනවා. ඊට පස්සේ දුකට හේතුව තණ්හාව, අවිද්‍යාව කියලා අපි කතා කරනවා. එහෙම දැනගත්ත කියලා සමුදය සත්‍ය අපි දන්නවා නෙමෙයි. ඒ පෙළ දන්නවා. පාලිය පෙළ තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා අපි දන්නවා. එහෙම දන්නවට නිරෝධිය දන්නවා, නිරෝධිය දකින්නවා නෙමෙයි. ඒ වචන ටිකක් පෙළ ධර්ම දන්නවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක නැති කරන ප්‍රතිපදාවයි කියලා අපි දන්නවා. එපමණ වලින් ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නවා දකින්නවා නෙමෙයි. ඒ පෙළ දන්නවා. ඔය ධර්මතා හතරේ අර්ථය අපේ ජීවිතෙන් දකින්න ඕනේ. අර්ථය අපේ ජීවිතෙන් දැකපු දවසටයි අවබෝධ වෙච්ච, අවබෝධ කරගත්ත දවසටයි මේ සසරෙන් එතර වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි බලමු අපේ ජීවිතයෙන් අපි කොහොමද දකින්න කියලා. මෙතනදී අපිට ඉස්සෙල්ලාම ගන්න වෙනවා ධම්ම නිසා යථා ස්වභාවය. යථා ස්වභාවය පෙන්නලා මම දුකයි සමුදය දෙක පෙන්නනවා. පින්වතුනි, අපි සත්‍ය පුද්ගලයා කියලා හිතාගෙන ඉන්න මේ ජීවිතයේ වටාවේ තමයි, මේ ජීවිතය තුළ තමයි දුකක් තියෙන්නේ, දුක ඇති කරන හේතුවක් තියෙන්නේ, දුකේ නැතිකම, දුක නැති තැන නැති වටපිටාවක් තියෙන්නේ, නැති කරන ප්‍රතිපදාවක් තියෙන්නේ. තමන් තුළමයි, තමන් ළඟින්ම උපයා ගන්නට ඕනේ, උපදවා ගන්නට ඕනේ මිසක බාහිරට තියෙන ධර්මතාවයක් නෙමෙයි මේ චතුරාර්ය සත්‍ය කියන්නේ. එතකොට අපි තුලින් අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඕන. අපි කියමු අපිට සත්ව පුද්ගල භාවයට පෙනෙන මේ තමන් කියන ශරීරය කෙනා කෙනාට මම කියලා, තමන් කියලා ආත්ම හැටියට පෙනෙන්නේ. එබඳුම සවිඥානික රූප තව සත්වෙක්, තව පුද්ගලයෙක් කියලයි අපිට පෙනෙන්නේ. මෙන්න මේ ආධ්‍යාත්මික බාහිර මේ සවිඥානික කය ගත්තාම මෙතන තියෙනවා නාම රූපකින් ධර්මතා දෙකක්. අපි ඒබඳු ඇත්තක් නොදන මේ කය මම කියලා දන්න නිසායි මේ ඇහැ මම වෙලා තියෙන්නේ. මේ කය මගේ කියලා දකින හින්දායි ඇහැ මගේ වෙලා තියෙන්නේ. කය මගේ වෙච්ච නිසායි කන මගේ වෙලා තියෙන්නේ. නාසය, දිව, ශරීරය, සිත මගේ වෙලා තියෙන්නේ මේ කය මගේ හින්දායි. මේ කය මම හින්දායි, ඇහැ මම, කන මම, දිව මම, නාසය, ශරීරය මම වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කය සත්වයේ නිසායි ඇහැ සත්වයේ වෙලා තියෙන්නේ. කන, දිව, නාසය, ශරීරය සත්වයේ වෙලා තියෙන්නේ. කයේ ආත්ම දෘෂ්ටිය තියෙන නිසායි, කයේ ආත්ම වශයෙන් දකින නිසායි ඇහැ කන දිව නාසය ශරීරය ආත්ම වශයෙන් දකින්නේ. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරන්නේ ඇහැ නේතං මම නේසු හමස්මෙන් නිමේසු අත්තාති ඒවමෙත යථාභූත සම්පඤ්ඤය දත්තබව. එහැ මම නෙමේ, එහැ මගේ නෙමේ, එහැ මගේ ආත්මය නෙමේ කියලා ඇත්ත ඇටි හිටි දැක්ක යුතුයි. කන, නාසය, දිව, ශරීරය මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මය නෙමේ කියලා ඇත්ත ඇටි හිටි දැක්ක යුතුයි. ඒ ධර්මතා මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මය නෙමේ කියලා දකින්න මේ කය මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මය නෙමේ කියලා දකින්න ඕනේ. දැන් අපි මේව පටන් ගන්නවා. අපි සත්‍ය පුද්ගලයා කියලා හිතන, මම කියලා හිතන, මගේ අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ කියලා මගේ කියලා හිතන, මම සහ මගේ කියලා හිතන මේ අරමුණු වල යථා භූත වශයෙන් පවතින්නේ නාම රූප කියලා ධර්මතා දෙකක්. හොඳට මේක තේරුම් ගන්න, මේක හොඳට සිහි කරන්න. නොයෙක් අරමුණු මෙනෙහි කරන්නත් මේ කියන කාරණාව එකින් එක ඕගොල්ලෝ හිත අරගෙන එන්න. තමන් කියලා හිතෙන, තව සත්‍යයේ පුද්ගලයේ කියලා හිතෙන මේ රූපවල රූපයක් ගන්න, ඒ රූපවල පවතින සැබෑම ස්වභාවය බලන්න. මොකද බුදුදහම කියන්නේ සත්‍ය අවබෝධයක්, සම්මා දිට්ඨියක්, ඇත්ත ඇති හැටි දකින්න, ඇත්ත ඇති හැටි බලන බව. බුදුරජාණන් වහන්සේද බුදුරජාණන් වහන්සේගේ අදහසක්වත් ලෝකෙට කිව්වා, දේශනා කළා නෙමෙයි. තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් ලෝකයේ තුල පවතින ඇත්ත අවබෝධ කරගෙන ඒ ඇත්ත ලෝකෙට දේශනා කළා මිසක වෙන අමුතු අදහසක් නම් දේශනා කළේ නැහැ. එතකොට මේ රූපය ගැන හොඳට බලන්න, මේ රූපය ගත්තාම මේ සවිඥානක තමන් හෝ අනිත් සත්‍ය පුද්ගල කියන මේ රූපෙට අපි කාය කියලා කියනවා. කාය කියලා, කාය කියන්නේ කොට්ටාස කියන අර්ථයෙන් කොටස්. මේ අපිට එහෙම් පිටින්ම කයක් කියලා එකක් හම්බ වුණාට මෙතන තියෙන්නේ කොටස් වශයෙන් ගත්තාම ප්‍රකට දැක්ක හැකි ප්‍රකට කොටස් 32ක්. කොටස් 32ක් තියෙනවා. එතකොට මෙන්න මේ කොටස් 32 එකට එකතු කරලා කාය යන ඝණයට නම් කරනවා. සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ කණු හිටෝල කෝටු බැඳලා මැටි උබ්බල අහස අවුරාගෙන තියෙන රූපේ ගෙයි යන ප්‍රඥප්තියට යනවා වගේ කෙස් ලොම් නිය දත් හම් මස් නහර කියලා මේ බඳු කොටස් වලින් හැදුණු නැත්තම් ඇටකූරු හිටවල ලේන ආහාරෙන් බැඳලා මස් උබ්බල හම සිවියෙන් උපදාපු මේ අවකාශ ධාතු අවරාගෙන ඉන්න මේ රූපය කයයි යන ගණයට යනවා. මේක හොඳට මතක තියාගන්න. දැන් මේ පුද්ගලයෙක් ගැන කියනවා නෙමෙයි, සත්වයෙක් ගැන කියනවා නෙමෙයි, තමන් ගැන කියනවා නෙමෙයි, මේ තියෙන රූපේ ස්වභාවය ගැන කියන්නේ. එතකොට මේ රූපයේ කෙස්, ලොම්, නිය, දත්, හම්, මස් ආදී කොටස් ටිකක් තියෙනවා. ඒකද හොඳට හිතට නගා ගන්න. අපි කෙස් ටික කපලා
බිමට දැම්මොත් බිම තියෙන කෙස් ටික කෙනෙක් කියලා හිතෙනවද? නෑ. හොඳට බලන්න පුද්ගල සංඥාව නෑ. එහෙනම් මේ රූපේ කොටස් 32 එකට එකතු වෙලා තියෙද්දි ඒ කෙනෙක් නොවන කෙස්මයි තියෙන්නේ. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන රෝම කූප ටික ඔක්කොම උදුරලා නැත්තම් කපලා පැත්තකට දැම්මොත් රෝම කූප ටික මම හෝ තව සත්වෙක් හෝ කියලා හිතෙයිද? නෑ. එහෙනම් කොටස් 32ම එකට බැඳිලා තියෙන කොටත් ඒ රෝම ටිකමමයි තියෙන්නේ. මේ නියපොතු ටික ගලෝලා පැත්තකින් තිබ්බොත් ඒ නියපොතු ටික මම හෝ තව සත්වයෙක් හෝ කියලා හිතෙයිද, පෙනෙයිද, හිතට දැනෙයිද? නෑ. එහෙනම් මේ කොටස් 32 එකට බැඳිලා එකට එකතු වෙලා තියෙද්දි තියෙන්නේ ඒ ස්වභාවයෙන් යුක්ත නියපොතුමයි. හතර දකින්න. ඊට පස්සේ මේ තියෙන දත් ටික ඔක්කොම ගලවලා පැත්තකින් තියන්න පුළුවන් නම් තිබ්බොත් දත් ඇට ටික මම කියලා පෙනේද? තව සත්‍යයක් කියලා පෙනේද? නැහැ. ඒ වගේම මේ හැම මේ සිවිය අරගෙන පැත්තකින් තියන්න පුළුවන් උත් ඒ හැම ටික ඒ සිවිය මම කියලා හිතේද? ඒ හැම සත්‍යයක් හැම පුද්ගලයෙක් කියලා හිතේද? මේ කොටස් 32 එකට බැඳිලා තියෙනකොට තියෙන හැමත් එබඳුම හැම. මස් ගත්තාම ඔය කඩවල සත්තුන්ගේ මස් වෙන ඉල්ල තියෙන. එතකොට ඒ මස් කෑල්ල දිහා බැලුවාම සත්‍යයක් කියලා හිතෙනවද? නෑ. මස් කියන සංඥාව වෙනවා මිසක සත්‍යයක් කියන එක නෑ. ඒ වගේම මම නැත සත්‍යයක් කියන හැඟීම නෑ. මෙන්න මේ වගේ එකින් එක එකින් එක එකින් එක හොඳට බලද්ද දැන් මේ කලබල වෙන්න එපා, ඔවා අපි දන්නවනේ කියලා. මම මේ කියන එක එන්න මම එක කියන. එකින් එක එකින් එක එකින් එක හොඳට බලන්ද සත්ව පුද්ගල හැඟීමක්වත් නැති. සත්ව පුද්ගල සංඥාවක්වත් ඒ වස්තු තුල නැති. වෙන වෙනම ධර්මතා ටිකක් අපිට හම්බ වුණා. ඔබඳු ධර්මතා ප්‍රකට ධර්මතා 32ක් එකට ඇනිලා එකට බැඳිලා හැදිච්ච රූපේ තමයි මේ. අපි මේ සවිඥානික කය කියලා කියන තැනක අපි කයයි කියන තැනක ඔය වෙන වෙනම දැම්මම පුද්ගල භාවයට දැනෙන්නේ නැති පුද්ගල භාවයට පෙනෙන්නේ නැති කොට්ටාස 32ක් තියෙනවා. ඒ කොටස 32ක් නිසා කාය කියලා කියනවා. ඔය කොටස් 32 හැදෙන්නේ කොහොමද? හැදෙන්නේ මොනවාද? කන බොන ආහාර වල. දැන් උදේටත් බත් පිඟානක්, දවල්ටත් බත් පිඟානක්, රෑටත් බත් පිඟානක් විතර මේ ශරීරයට දාන්නේ මොකද? ඒ කන බොන ආහාරයෙන් තමයි මේ ශරීරයේ කෙස්ලුම් නියද සම්මස් මේ ඔක්කොම හැදෙන්නේ. කන බොන ආහාර අපි ආහාරයට මුඛයට ගන්නකොටම පෙළ සංගමක එකතු වෙලා ආමාශයට ගිහිල්ලා එතනද තියෙන කොටාස වාක්‍ය කියලා ඒකෙන් හොඳට පෙරලනවා. පෙරලලා අපි රළුවට ආහාර ගත්තට ඒක සම්පූර්ණ දියරයක් බවට පත් කරනවා. ඊට පස්සේ මේ දියරය ස්ත්‍රීන්ට 28 ගියම් පුරුෂයන්ට 23 කියලා විශාල දිග බඩවැලක් තියෙනවා. මේ බඩවැල දිගේම මේ දියර යනවා. හොඳ රත්ච්ච යකඩ බටේකට නැත්තම් බටේකට ඔහුළු වතුර ටිකක් දාන්න ඕනේ. ටිකක් දුර යනකොට වාෂ්ප වෙනවා නේද? ඒ වගේ මේ දියරේ මේ බඩවැල දිගේ යනකොට මේ බඩ ඇතුලේ තියෙන කර්මද තේජ දාතවල කර්මයෙන් උපන් උෂ්ණයක් තියෙනවා. මේ උෂ්ණය නිසා මේකේ තියෙන සියුම් සියුම් රස කොටස් ඔක්කොම වාෂ්ප වෙන උරා ගන්නවා. අර සියුම් සියුම් නහරව අපි කියන්නේ ඔකට මේ කුඩා බඩවැල කියන්නේ. ඒ සියුම් 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 බඩවැලුනේ නහර වලින් ඔක්කොම ආහාරවල යුසේ ගා ගන්නවා. උන් අපි ඒ යුසයෙන් තමයි මේ කෙස් හැදෙන්නේ, හම හැදෙන්නේ, මස් හැදෙන්නේ, ලේන හර ඔක්කොම ටික හැදෙන්නේ. එහෙම හොඳ හොඳ කොටස් ටික උරාගෙන උරාගෙන පෙරි රොඩු ටික ඉතුරු වෙලා කෙරෝලට නෑ, ඒකට අපි ඇසිටි කියලා කියනවා. හරිද? එතකොට මේ ශරීරය බලන්න කන බොන ආහාරය නිසා හැදුනේ තියෙන්නේ කෙස්ලොම් යදතම් අසාදී කොටස් 32ක්. ඔන්න දැන් මේ ශරීරයේ හේතු ප්‍රත්‍යය. මේ ශරීරයේ හේතුන්ගෙන් හටගත්ත එක. මොකද හේතුව කන බොන ආහාරය නිසා. හැබැයි අනිත් ශරීර වලට වඩා දැන් ගහක් ගන්න ඔතනදි පොඩි වෙනසක් තියෙනවා. දැන් රූප ගත්තට පණ ඇති රූප සහ පණ නැති රූප කියලා දෙකක් තියෙනවා, ජීවි සහ අජීවි. ජීවි රූප කියලා කියන්නේ හැම වෙලාවෙම ආහාර හද ආහාරයන්ගේ නැවත නැවත අලුත් වෙලියා කරගන්න පුළුවන් රූපෙට කියන ජීවි රූප කියලා. ආහාරයේ නැවත නැවත තමන්ටම හදාගන්න බැරි රූප වලට කියන අජීවි කියලා. දැන් ඔයගොල්ලෝ අපි සාමාන්‍යයෙන් කොච්චර ඇවිදිනවද කියලා සෙරප්පු දෙකක් දාගෙන අපි ඇවිද්දොත් මාස 5ක් 6ක් සෙරප්පු දෙක කොච්චර ගෙවිලා තියෙද? සෙරප්පු නැතුව ඒ මාස ගානම ඇවිද්දොත් කකුල කොච්චර ගෙවේද? නමුත් කකුල ගෙවෙන ටික එදාට එදාට හදා ගන්න නිසා ගෙවෙන බව පේන්නේ. අර වස්තුවේ අජීවි කියලා කියන්නේ ගෙවෙන ගෙවෙන එක හදා ගන්න ආහාර නිෂ්පාදනය එතන නැති නිසා ඒක ගෙවිච්ච බව පේනවා. එතකොට ජීවි සහ අජීවි වස්තුන්ගේ වෙනස තමයි ආහාර සපයා ගන්න පුළුවන් බව හා බැරි බව. දැන් ගහක් ගන්න ගහට පුළුවන් ආහාර සපය ගන්න. ඒ හින්දා පොත්තක් කැපුවොත් පොත වැඩෙනවා ලියලා. ඒ වගේම අජීවි වස්තුවක් කැඩුවොත් හෝ කැපුවොත් ඒක ලියලනවද? ලියලා නැහැ. එතකොට අජීවි සහ ජීවි කියලා දෙකක් තියෙනවා. ඒකේ අජීවි වස්තුවේ ස්වභාවය රූපවල ස්වභාවය තමයි ආහාර යන් ආහාර සපයා ගන්න බැරි කම. ආහාරයෙන්ගේ අලුත් වෙඩියා කරගන්න බැරි කම නිසායි ඒක අජීවි වෙලා තියෙන්නේ. සජීවි වස්තුවේ ස්වභාවය තමයි ආහාර පානයෙන් හදාගන්න අලුත් වෙඩියා කරගන්න පුළුවන්. එහෙම ආහාර පානයෙන් තමන්ටම තමාව හදාගන්න පුළුවන් රූප අතර සජීවි වල තව බෙදෙනවා සවිඥානික අවිඥානික කියලා. ගහක් ගත්තාම අජීවි අවිඥානිකයි. මේ සජීවි අවිඥානිකයි. ජීවියක් තියෙනවා නමුත් විඥානේ නැහැ. දැන් මේ රූපේ අපි මම කියන පුද්ගලෙක් ඉති දකින්න මේ රූපේ තියෙන විශේෂත්වය තමයි සජීවි සවිඥානිකයි. මේ රූපය හැබැයි මේ අවිඥානිකයි සවිඥානිකයි කිව්වට මේකේ රූපේ ස්වභාවය චුට්ටක් වෙනස් වෙලා නැහැ. අපි පුද්ගලයා කියන රූපේ ස්වභාවය තමයි ජීවි සහිතයි. ජීවි සහිතයි කියනකොට නාම ධර්ම ටික ගන්න පවකට තමයි කියන රූප ජීවිත ඉන්ද්‍රිය කියලා. රූපේ ජීවත් කරලා රූපේ තුලම ආහාර පාන හදාගෙන මේ චක්‍රය ක්‍රියාත්මක කරන්න තරම් පුළුවන් මේ රූපේ තුල. එතකොට මේ රූපය තුල විශේෂයක් තියෙනවා. මොකද්ද? සවිඥානිකයි. සවිඥානිකයි කියන්නේ පෙර කර්මානුරූපව පැමිණි විඥානේ මේ කයේ ඇසුරු වෙනවා. හොඳට මේ කාරණාව බලන්න. මේ දැන් අපි කෙනා මම කියලා කියන රූපයේ ගැනයි මේ කියන්නේ. රූපයේ ඇතුලේ තියෙන දේ ගැනයි මේ කියන්නේ. මාව කියනවා නෙමෙයි, මම කියලා අපි හිතාගන්න තියෙන තැනක පවතින ස්වභාවය කියන්නේ. අපි පුද්ගලයේ සත්‍යය කියලා පවතින තැනක පවතින සැබෑ ස්වභාවය මේ කියන්නේ. එතකොට දැන් අපි දැක්කා මේ සජීවී ජීවි සහිත කයේ ස්වභාවය තමයි කන බොන ආහාරයෙන් හැදෙන්නේ කොටස් 32කින් යුක්තයි. එකම කොටසක්වත් ආත්ම නැ, ආත්ම නියද නැ. ආත්මයට හිතේ සිද නැ. අපි එකින් එක කැල්ල කැල්ල ලින්ක් කරලා තබල බැලුවේ ඒ නිසා අනාත්මයි. එතකොට ඒ කොටස් 32කින් යුක්ත රූපය ආහාරය නිසායි හැදුනේ. ඒ නිසා රූපයට කියන හේතු ප්‍රත්‍යයයි. ආහාරය නැමැති හේතුව නිසා රූපය නැමැති ඵලයක් හැදිලා. රූපය නැමැති ඵලයට හේතුව ආහාරය. ඔන්න දැන් ඒ කොටස විස්තර කළා කිවරයි. දැන් මේ කය ආහාරයෙන් හැදුණු කොටස් 32කින් යුක්ත වූ, දැන් මේ කෙනෙක් ගැන නෙමෙයි කියන්නේ, මම ගැන නෙමෙයි කියන්නේ, පුද්ගලයෙක් ගැන නෙමෙයි කියන්නේ, පවතිනම සදා ස්වභාවය. මෙබඳු කය ඇසුරු කරගෙන, කය ඇසුරු කරගෙන පවතිනවා කර්මානුරූපව පැමිණි විඥානය සිත. ඒ නිසා මේ කයට කියනවා සවිඥානක කයක් කියලා, විඥානීය සහිත කයක් කියලා. දැන් මේ ආහාරයෙන් හැදුණු කුණප කොටස් 32ක් වූ මේ කය හරියටම දකින්ද මලවිනියක් වගේ. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ, යෑමේම කරන්නද කිසිම පුද්ගලකමක්, පුද්ගල හැඳිනීමක් මේ කයට කිසිම වස්තුවක් පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. එතකොට මේ ආහාරයෙන් හැදුණු කය කරලා තියෙන උපරිම සේවය, කය කරන උපරිම සේවය තමයි මොකද්ද? කර්මානුරූපව පැමිණි මේ විඥාණයට නවාතන සකස් කරලා දීලා තියෙන එක. දැන් මේ කය ඇසුරු කරගෙන පවතින කර්මානුරූපව පැමිණි විඥාණය. දැන් සිත තියෙන නිසා මේ කය, ඒ කියන්නේ දැන් ප්‍රතිසන්ද වශයෙන් පැමිණි විඥාණය මේ ආහාරයෙන් හැදුණු කයේ බැඳිලා තියෙනවා. කය දැන් මේ හිතේ බැඳිලා තියෙනවා. හිත කයට බැඳිලා, කය හිතට බැඳිලා දෙක එක එකට සම්බන්ධව තියෙනවා. හැබැයි ධර්මතාව දෙක දෙකක්මයි. මේ කය ඇසුරු කරගෙන කයේ බැඳිලා තියෙන විඥානය අවිද්‍යා කර්ම නැමැති හේතුවක ඵලයක්. කයට නවාතනක් දීලා තියෙන, හිතට නවාතනක් දීලා තියෙන කය ආහාරයක ඵලය. හේතු දෙකකින් දෙපැත්තකින් ආපු ඵල දෙකක් තමයි දැන් මේ අපි සවිඥානක කය, විඥානීය සහිත කය කියලා කියනකොට, කය ආහාරය නැමැති හේතුව නිසා හටගත් එකක්, ඒ හේතුවේ ඵලය රූපේ. ඒකේ සම්බන්ධයක් නැහැ, මිශ්‍ර වෙන්නේ නැහැ නාම ධර්ම එක. නාම ධර්ම ටික අවිද්‍යා කර්ම නිසායි මේ සිත හටගත්තේ. අවිද්‍යා කර්ම නැමැති හේතුවක ඵලයක් මේ විඥානේ, මේ සිත. අවිද්‍යා කර්ම කියන ධර්මතාවයේ හේතුව ඵලය මේ විඥානේ විපාක සිත. එතකොට දැන් මේ නාම රූප දෙක ස්වභාවයේ තමයි ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව ආහාරයෙන් හැදෙන රූපය හැඩවෙනවා. රූපේ හැඩවෙන ලක්ෂණයට අනුව නාම ධර්ම ඉපද නිරුද්ධ වෙනවා කියන සිද්ධියකින් පවතිනවා. තව පැත්තකින් ගත්තාම මේ කය හිතට නවාතනක් දීලා විතරයි තියෙන්නේ. හිත කියන කාරණාවද මේ කය ඇසුරු කරගෙන, කය ඇසුරු කරගෙන රූප දැකීම, ශබ්ද ඇහිීම, ගඳ සුවඳ දැනීම, රස විඳීම, අරමුණු කයට දැනෙන දේ දැන ගැනීම, අරමුණු හිතීම කියන වැඩ ටික කරමින් එකම හිතක් තියනවා නෙමෙයි. ඒ ඒ වැඩේ කරනවා, ඒ එක නිරුද්ධ වෙනවා, ඊට පස්සේ වෙන ආකාරයකට උපදිනවා. ওই විදිහට ඉපද නිරුද්ධ වෙමින් පවතින ක්‍රියාදාමයක් තමයි සිත කියන්නේ. එතකොට කිසිම වෙලාවක කයට රූප පේන්නේ නැහැ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පේන්නේ. ආයේ බලන්නේ කිතුරු වෙන්න විදියක් නැහැ. මොකද හම්මස්ලේන හරවලට බලන්නා කියන්න බෑ. මොකද ඒක ආහාරයෙන් හැදුණු අචේතනික වස්තුව. බලනවා කියන, පෙනෙනවා කියන කෘත්‍ය වැඩේ උනේ මොන සිතටද? චක්කු කය ඇසුරු කරගෙන ඉන්න හිතට. පෙනීමෙන් පස්සේ ඒ හිත නිරුද්ධ වෙනවා. එතකොට බලන්න ඉතුරු නැහැ. මොකද පෙනීම උනේ සිතට නම් ඒ සිත නිරුද්ධ වෙනවා. කයට ශබ්ද ඇහෙන්නේ නැහැ. ඒ හින්දා අසන්න කයෙන් ලැබෙන්නේ නැහැ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි ශබ්ද ඇහෙන්නේ. ඒ සිතද හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට කය හිතට උපකාර කරගෙන නෙමෙයි කය හිතට පවතිනට පිටයිදීනට උපකාර කළා. කයේ උපකාරයේ ලැබපු හිත අරමුණු දැනගනිමින් අරමුණු හිතමින් අරමුණු සිහි කරමින් ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයක් තියෙනවා. මෙන්න මේ නාම රූප දෙක නාම ධර්ම රූපයට රූපේ නාම ධර්ම වලටත් උපකාර කරමින් ඔහොම පවතින තැනක ඔක තමයි ඇත්ත. මේ රූපයත් මේ රූපේ ඇති වෙන හේතුවත් කියලා රූපේ මේ රූපයයි මේ රූපේ ඇතිවීම මේ රූපේ නැතිවීමයි කියලා අපි දන්නේ නැහැ. මේ නාම ධර්ම ටික මේ නාම ධර්ම ටික ඇති වෙච්ච හැටි නැති වෙච්ච හැටි කියලා අපි දන්නේ නැහැ. නාම රූප දෙකේ අනාත්ම නාම රූප දෙකක් තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඉගෙනගෙන නැහැ. අහන්න ලැබිලත් නැහැ. මේ නාම රූප ධර්මතාවයේ නාම රූප ධර්මතාවයක් කියන එක නොදන්නාකම නිසා නොදකින්න කම නිසා අපිට සසර හේතු දුදව වෙලා ආශ්‍රව ධර්ම ඇති වෙනවා. ආශ්‍රව කියන්නේ ඔය නාම රූප දෙක ඇත්ත ඔය විදිහට පැවතුනාට ඔය ඒකෙන් කෙරෙන වැඩ ටික ඒකේ කෙරෙන හැටි ඒ නාම රූප දෙකේ ස්වභාවය නොදන්නාකම නිසා නාම රූප දෙක දකිනකොට අපිට හිතෙන්නේ පුද්ගලයේ රූප බලනවා, පුද්ගලයේ ශබ්ද අහනවා, පුද්ගලයේ ගඳ සුවඳ බලනවා, පුද්ගලයේ කියනවා, පුද්ගලයේ කියනවා, පුද්ගලයේ අතපය හොල්ලනවා, ක්‍රියා කරනවා වගේ තැනකින් තමයි අපිට පේන්නේ. එතකොට අපි පුද්ගලයේ කියනවා, පුද්ගලයේ එනවා කියලා පුද්ගල සංඥාවකින් දකින තැනක පවතින්නේ යථාභූත වශයෙන් තියෙන මේ මම ඉස්සෙල්ල මතක් කළ විදිය නාම රූප ධර්මතාවය. මේ ධර්මතාවේ නොදන්නාකම නිසා අපිට පුද්ගලයෙක් කියන සංඥාවක් එනවා. නාම අපි පුද්ගලයෙක් කියන සංඥාවක් අපි තුල මෙහෙම ඇති කරගෙන තියෙද්දී මේ නාම රූප දෙකේ ප්‍රත්‍ය නිසායි මේ කය සෙල්ලේ වෙන්නේ සිත උපකාරයෙන්. සිත පවතින්නේ කය උපකාරයෙන් කියලා සිද්ධිය වෙනස් වෙන්නේ නැහැ. එහෙම තැනක ඒ සිද්ධිය නොදන්නාකම නිසා පුද්ගලයෙක් කියන අදහස පුද්ගලයෙක් කියන සංඥාව අපිට ඉපදිලා තියෙනවා. එතකොට මේ පුද්ගල සංඥාව පුද්ගල අදහස තමයි මොකද්ද? අවිද්‍යාපච්චය සංකාරය. මොකද්ද අවිද්‍යාපච්චය සංකාරය කියලා කිව්වේ? අවිද්‍යාව මොකද්ද? තව එක පදයක්. නාම රූප ධර්මයෝ නාම රූප ධර්මයෝ හැටියට තත්වාකාරයෙන් නොදන්නාකම නොදකිනකම තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපන්න මිත්‍යා දෘෂ්ටිය තමයි නැත්තම් අවිද්‍යාපත්‍යෙන් උපන්න මනෝ සංකාරයක් තමයි අපිට මේ සත්‍ය පුද්ගලයා කියන ditthi සංඥාව අදහස. එතකොට මේ රූපේ සත්‍යයක් හින්දා සත්‍යය කියන අදහස තියෙනවා හෝ නාම ධර්ම සත්‍යයක් හින්දා සත්‍යය කියන අදහස තියෙනවා හෝ සත්‍යයක් ඉන්න හින්දා සත්‍යයක් කියන අදහස අපිට ඇවිල්ලා තියෙනවා හෝ නෙමෙයි. හොඳට දකින්න මේ ඉදිරියෙන් මෙහෙම ඇසිදිරි පිට වෙනකොට සත්ව අදහස අපිට පෙනෙනවා නම් මේ පෙනෙන එකට සම්පූර්ණ වගකීම තමයි මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාපච්චය සංඛාරා. නාම රූප දෙක නොදන්නා කම නිසා දැන් සත්‍යය කියන අදහස පේනවා. ඒ සත්‍යය කියන අදහසින්මයි අපි බලන්නේ. දැන් සත්‍යය කියන අදහසින් බලන හින්දා නාම රූප දෙක පේන්නේ. නාම රූප දෙක පේන්නේ නැති හින්දා සත්‍යය කියන අදහසකින් බලනවා, සත්‍යය කියන අදහසකින් පේනවා. සත්‍යය කියන අදහසකින් බලන නිසා, සත්‍යය කියන අදහසකින් පේන නිසා නාම රූප දෙක පේන්නේ. ඔකට අපි ධර්මය මතක් කරනවා, අවිද්‍යාව නිසා ආශ්‍රව, ආශ්‍රව නිසා අවිද්‍යාව. ඇත්ත නොදන්නා කම නිසා ආශ්‍රව සත්පුද්ගල භාවයුක්ත ආශ්‍රව ධර්ම ඇති වෙනවා. ආශ්‍රව ධර්ම නිසා ආයෙත් ඇත්ත පේන්නේ. නාම රූප දෙක නොදන්නා කම නිසා පුද්ගලයෙක් කියන අදහස, පුද්ගලයෙක් කියන අදහසෙන් බලන නිසාම නාම රූප දෙක පේන්නේ. ඔන්න දැන් මේ අවිද්‍යාව නිසා ආශ්‍රව පුද්ගල භාවය, පුද්ගල භාවය නිසාම අවිද්‍යාව නාම රූප දෙක පේන්නේ. දැන් අපිට පේන්නේ සම්පූර්ණ සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා කියලා කියන තැනකින්, ඒ සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා කියන මට්ටමේ රැවටුණාට පස්සේ ඉන්න සත්වයාට එක්ක කැමති, ඉන්න සත්වයාට එක්ක අකමැති කියන එක නවත්තන්න බෑ. ඒකම ඒ ඉන්න කෙනා මගේ අම්මා, මගේ තාත්තා, මගේ දුව, මගේ පුතා කියලා ඒ සත්ව පුද්ගල සංඥාව ඔස්සේ තෘෂ්ණාවේ ප්‍රභේද වෙනව බොහෝ. ඊට පස්සේ ඒ අම්මා, තාත්තා, දුව, පුතා, අයියා, අක්කා කියලා සත්ව පුද්ගල භාවය තුල ඇති ප්‍රඥප්ති, ඒ මෙනෙහි කිරීමේ ප්‍රභේද යම් තාක්ද ඒ මා ඒ තාත් තණ්හාව තියෙනවා. මේ නාම රූප දෙක සත්වයක් කියලා දැක්කහම ඒ මගේ අම්මා කියලා අපි හිතුවා. අම්මා කියලා හිතනකොට තමන්ගාව ඇති වෙන හැඟීම, ආදරය කියන එක ගතිය උන වෙන එක. ඒ නාම රූප දෙක පිළිබඳ නොදක සත්වයක් කියන අදහස ඇති වුණොත් ඒ සත්වයා නැත්නම් ඒ කෙනා මගේ පුතා කියලා බලනකොට උන පුතාට ඇති, පුතා කියලා දකිනකොට මේ මනසේ ඇති වෙන ගති ටික වෙනස් එකක්. හොඳට බලන්න ඒ නාම රූප දෙක නොදන්නකොට සත්වයා කියන අදහස ඇති වෙනවා. ඒ සත්වයා මගේ බිරිඳ කියලා දැක්කොත් එතකොට හිතේ ඇති වෙලා තියෙන ගති ටික වෙනස් එකක්. හැම වෙලාවෙම සංකප්පයෙන් තමයි ඡන්දයාගේ නානත්වයට ගිහිල්ලා තියෙන්නේ. කැමැත්තේ නානත්වය ඇති වෙලා තින්නේ සංකප්පයාගේ නානත්වය මත. සංකප්පයාගේ නානත්වය තියෙන්නේ මොකද? සංකප්පයාගේ නානත්වය තියෙන්නේ මෙන්න මේ සංඥාවගේ නානත්වය මත, සත්ව සංඥාව නිසා. සංඥාවගේ නානත්වය මත සංකප්පයාගේ නානත්වය, සංකප්පයාගේ නානත්වය මත ඡන්දයාගේ නානත්වය, ඡන්දයාගේ කැමැත්තේ නානත්වය මත පරිේශණයාගේ නානත්වය. දැන් දරුවා හොයනවා, නැත්නම් දරුවට දේපොළ වස්තු හොයනවා, දෙමව්පිය හොයනවා, දෙමව්පියන්ට දේපොළ වස්තු හොයනවා කියලා දැන් මේ පරිේශණයේ නානත්වය. පරිේශණයේ නානත්වය මත ලාභයගේ නානත්වය. ඊට පස්සේ ඔය විදිහට බැලුවාම ඕකේ තියෙන අතුරු ලාභය එකක් ගන්නකොට දෙකක් නොමිලේ. මොකද්ද? සත්ත්ව පුද්ගල භාවයෙන් ගන්නකොට නොමිලේ හම් වෙනවා. මොකද්ද? ජරා මරණ දුක. දැන් ඔය සත්ත්ව පුද්ගල භාවයෙන් මගේ දුව, පුතා, අම්මා, තාත්තා කියලා සත්ත්ව පුද්ගල භාවය ගෙනත් දුන්න ඕගලන්ගේ මනසටම අම්මා මැරුණා, අම්මා ලෙඩ වුණා, තාත්තා මැරුණා, තාත්තා ලෙඩ වුණා, මහලු වුණා කියලා දුව, පුතා මහලු වීමේ, මැරීමේ, ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය කියන දුක් ටික ඔක්කොම ඕගලන්ට ගෙනත් දෙනවා. ඊගාවට අප්‍රිය සත්‍ය, අප්‍රිය පුද්ගල තමන්ට ළඟට ආපු දුක ගෙනත් දෙනවා. ප්‍රිය මනාප අය තමන්ගෙන් ඈත් වෙච්ච දුක ගෙනත් දෙනවා. ඊට අමතරව මේ පැත්තෙන් ওই විදිහටම නාම රූප දෙක නොදන්නා කම නිසා මම කියන හැඟීම, මම කියන හැඟීම නිසාම ආපහු නාම රූප දෙක නොදන්නා කම කියන කාරණාවකින් මම ඉපදේ, මම ලෙඩ වෙනවා, මම මහලු වෙනවා, මම මරනවා කියන පැත්තෙම තුන්න දුක් දුන්නස්. අන්තිමට දුක්ඛ සත්‍ය විස්තර කරමු. තමන් වේවා, තමන්ගේ ඥාති හිතේසී වේවා, ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය යම්තාක් අපි දුක් විඳිනා, යම්තාක් දුක් විඳිනා සත්ව පුද්ගල භාවයකින් සත්වෙක් පුද්ගලයෙක් නිසා අපිට විඳින මේ දුකක් තියෙන මේ දුක් ටිකට හේතුව තමයි මොකද්ද? කෙලස් ටික. අවිද්‍යා ආශ්‍රය කියන කෙලෙස් ටික. ආසන්නම කාරණාව ගත්තොත් තණ්හාව. ඇයි? අම්මට කැමති නිසා, දරුවන්ට කැමති නිසා දුක එන්නේ. හැබැයි කැමති උනත් නිකන් නෙමෙයි. දරුවා හැටියට, කෙනෙක් හැටියට දැක්කේ නිකන් නෙමෙයි. සත්පුද්ගල භාවයක් හම්බ වෙච්ච නිසායි. සත්පුද්ගල භාවයක් හම්බුනේ නිකන් නෙමෙයි. පෞතින ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසායි. ඒකයි පටිසම්පාද චක්‍රයකනේ අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා මේ තණ්හා උපාදාන භව ජාති කියන තැන දක්වාම මේ චක්‍රය එකටම තියෙනවා. ඉතින් මම මේ ටික කෙටි කළා මේ මතක් කළේ පුද්ගලයේ කිපදීම නිසා, ලෙඩවීම නිසා, මහලු බව නිසා, මරණය නිසා, අප්‍රියන් හා එක්වීම, ප්‍රියන්ගෙන් වෙන්වීම, හිතෙන් දේ නොලැබීම කියන පුද්ගල භාවයෙන් එන මේ දුක් ටිකට හේතුව මේ දුක දුකට හේතුව මොකද්ද? මේ පුද්ගල භාවය, පුද්ගල භාවයේ තණ්හාව, තණ්හාවට හේතුව පුද්ගල භාවය, පුද්ගල භාවයට හේතුව ඇත්ත ඇති ඇති නොදකීම කියලා අවිද්‍යාව සංඛාර තණ්හා උපාදාන කියන ධර්මතාව ටිකක් මුල් වෙලයි මේ ජරා මරණ දුක ඔයගලට තියෙන්නේ. ඔන්නෝය ජරා මරණ ලෝකීය විදිහේ ජරා මරණ දුක අද මේ ජීවිතේ මේ දරුව මැරලා විඳින දුක ගැනයි මේ කියන්නේ. මනෝමය සිද්ධියක් ගැන නෙමෙයි. ඕගොල්ලෝගේ ඇස් ඉදිරි පිටට තමන්ගේ එකම දරුවා වාහනයකට හැප්පිලා මැරෙනවා කියලා දැක්කොත් සමාජයතුව කියනකොට මූසල කතා කියනවා. ඒ තරම් අපි උපාදානයි ආත්මයි. නමුත් ඇත්ත ඇටි වෙන දුකක් තියෙනවනම් ඒ දුක ගැනමයි මේ කියන්නේ. වෙන මොකුත් ගැන නෙමෙයි. එතකොට ඒ දරුව මැරෙන්නේ වෙන දුක ගත්තාම තියෙන තණ්හාව නිසා, තණ්හාවද ඇති වුනේ තමන්ගාව තියෙන සත්පුද්ගල දෘෂ්ටිය නිසා. ඒකයි මම කලම අපි පුද්ගලයා කියලා සත්‍යය කියලා දකින තැනක පවතින සැබෑම ධර්මතාවයක කලම පෙන්වන්නේ ඒකයි. එහෙම කියන තැනක ඒ ඇත්ත නොදන්නාකම මුල් කාරණාව කරගෙන පුද්ගලයෙක් දකින බව, සත්‍යය කියලා හිතෙන බව, සත්‍යය කියලා හිතිර සත්‍යයකට කැමති, දරුවකට කැමති, පුද්ගලයකට කැමති කියන ධර්මතාව කොම තමන්ගේ මනසෙම හැදලා තියෙන කෙනෙක් හොඳට දකින්න. එහෙම තමන් දුකට හේතුව හදාගෙන දුක් විඳලා අපි මේ තියෙන්නේ. එතකොට මේ ජරා මරණ දුක අපිට ආවේ නිකන් නෙමේ. දුකට හේතුව තණ්හාව, තණ්හාවට හේතුව කර්ම, අවිද්‍යාව. අවිද්‍යාව සංකාර තණ්හා උපාදාන කියන මෙන්න මේ කෙලෙස් ගුලිය තමයි මේ දුක ගෙනත් දුන්නේ. ඔන්න දුකයි දුක්ඛ සමුදය සත්‍යය පෙන්වුවා. පෙන්නලා යම් කිසි වෙලාවකදී ඕගොල්ලන්ට පුළුවන් වුණොත් මේ පින්වතුන්ට අපි ඉස්සෙල්ලා මතක් කළ විදිහටම නාම රූප ධර්මතා දෙක, නාම රූප ධර්මතා සත්ත්ව නෝ පුද්ගල නෝ හේතුන් ප්‍රත්‍යයෙන් හටගත් ඕනොවුන්ට අඤ්ඤමඤ්ඤව ඕනොවුන්ට උපකාරීව පවතින නාම රූප දෙක, නාම රූප දෙක හැටියට තත්වාකාරයෙන් දකින තැනකට මානස ගන්න පුළුවන් වුණොත් ඔගලන්ට සත්පුද්ගල සංඥාව නැති වෙනවා. සත්පුද්ගල සංඥාව නැති වෙනකොට අම්මා තාත්තා දුව පුතා අයියා අක්ක කියලා ඊට හිතන්නේ නැහැ. සංකප්පයක් නැහැ. සංකප්පය නැතිනෝ ඡන්දයක් නැහැ. එතකොට මව් සෙනෙහස, පිය සෙනෙහස, දරු සෙනෙහස ඕවා ඔක්කොම අතහැරලා. එහෙම වුණාම ඒ ස්කන්ධය විපරිණාමවත් නිරුද්ධ වෙන දුක් දුක් නැහැ. තමන්ට කෙනෙක් මරුණා, කෙනෙක් විනාශ වුණා, කෙනෙක් දුකටපත් වුණා කියන හැඟීම එන්නේ නැහැ. දුක නිරුද්ධ වෙනවා. ඒ නිසා මෙන්න මේ නාම රූප ධර්මතාවයේ, නාම රූප ධර්මතාවයක් හැටියට දකින මන මට්ටමට මනස ගත්ත දවසටයි මේ සත්පුද්ගල භාවයෙන් අනුවරාග සංසාරකෙමින්ද දුකෙන් මිදෙන්නේ. අපි මතක් කළා මෞමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයට වැඩිජා පියාමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. මෙතනදි තව ධර්මතාවයක් තියෙන්නේ. ඇත්තටම එහෙම කෙනෙක් ඉඳලා ඉන්න කෙනා මරුනහම ඒකට අඬලා තියෙනවා නම් ඒත් තව සාධාරණයි. අපි අපේම මනසේ තියෙන විතර්ක ටිකටයි අඬන්නේ මේ. ඒකයි මෙතනදි ප්‍රශ්නේ තියෙන්නේ. අනාත්මෝ නාම රූප දෙකේ අපිම පුද්ගල සංඥාවක් උපදවාගෙන ඒ පුද්ගල සංඥාවට අපිම පුද්ගලයෙක් කෙනෙක් කියලා හිතලා අපිම අපේ සිතුවිල්ලටම බැඳිලා ඉන්නකොට අනාත්මෝ නාම රූප දෙක විපරිණාම වෙන ගානේ අපේ ditthi සංඥාව සිහි කර කර අපි අඬලා මේ තියෙන්නේ. මම කියන එක තේරෙනවා නැහැ. නමුත් අන්තිමට අපේ කෙලෙස් ටික නිසායි අපි අනන්ත සංසාරක මේ දුක් විඳින්නේ. බුදුරජාණන් වහන්සේ ඒකයි කෙලෙස් තණ්හාව නැති කළ දුක නැති කරනවා කියන ධම්මපරියායක් පැනවේ. මේ ඇත්ත ඇති හැටි නොදකින කම නිසායි ditthiye නිසායි තණ්හාව නිසායි දුක ජරා මරණ දුක. ඔන්න ලෝකේ තියෙන දුක් ටික පෙන්වලා මේ දුකට හේතුව අවිද්‍යා කර්ම තණ්හා උපාදාන කියන කෙලෙස් ටික පෙන්වලා ඊට පස්සේ Nirodhe හැටියට පෙන්වන්න තියෙන්නේ මොකද්ද? දුක නැති වෙන්න මේ දුක නිරෝධයට පෙන්වන්න තියෙන්නේ මොකද්ද? තණ්හා නිරෝධය. අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ටික නැතිනු දුක නැති වෙනවා. නාම රූප ඒ කියන්නේ මේ නාම රූප දෙකේ ඇත්ත නොදකින්න කම දුරු වෙනවා. සත්‍යය කියන අදහස අපිට හිතෙයිද? හිතින්නේ නැහැ. සත්‍යයක් කියන සත්ව සංඥාව දුරු වුණොත් පුද්ගලයේ කෙනෙක් ඒ කියන්නේ සත්ව සංඥාව සත්ව කියන සංඥාවෙන්ම අතහැරුණොත් අපිට ආධ්‍යාත්මික බාහිර අපිට අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ නෑදෑයෝ කෙනෙක් වෙන්නේ. සත්ව සංඥාවෙන්ම අතහැරුණොත් පුද්ගල සංඥාවෙන්ම අතහැරුණොත් අම්මා තාත්තා දුව පුතා අයියා අක්ක නෑදෑයෝ නැත්තම් තමන් වෙන්නේ. එතකොට තමන් මහලු වීමෙන් ලෙඩවීමෙන් මැරීමෙන් දෙමව්පිය සහෝදරයෝ ඥාති ඉතිරිසින් ලෙඩවීම මහලු වීම මැරීම ප්‍රිය අය වෙන්වීම අප්‍රියා එක්වීම කියන දුක් ලැබෙයිද? එතකොට දුක්ඛ නිරෝධයට පෙන්වන්න තියෙන මොකද්ද? තණ්හාව ගිනතිවීමෙන් තණ්හාව ඇති වෙන්නේ ඒ ditthiyen තියෙන ditthiyen තියෙන අවිද්‍යාවෙන් තියෙන කියන පරයයක් තියෙනවා. හරි. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකද? සම්මා දිට්ඨි. ඇත්ත දකින්න එකට. මොකද්ද? නාම රූප ධර්මතාවයේ නාම රූප ධර්මතාවයේ තියෙන තත්ත්වාකාරයෙන් දකින්න. දකිනකොට සමුදය දුරු වෙනවා දුක්ඛ නිරෝධේ සාක්ෂාත් වේ. ඒ නාම රූප ධර්මතාවය කෙරේ තත්වාකාරයෙන් දකින එකට කියන සම්මා දිට්ඨිය. ඒ දැකීම සඳහා උපකාරී වෙන විදිහට නුවණ මෙනෙහි කිරීමක් කියන මේ සම්මා සංකප්පය කියන. ඒ නාම රූප දෙක දැකීම සඳහා යම් උත්සාහයක් කරන එකට සම්මා වායම කියනවා. ඒ නාම රූප දෙක තත්වාකාරයෙන් දකින්ද යම් සිහියක් යොමු කරන සම්මා සතිය කියනවා. වාචා කම්මතා ජීවකින් ධර්මතා ටිකේ පිළිහිලා තියෙනවා. සීලය කියලා කිව්වා අපි. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඔය එක්සෙනික ආරම්භක මම ගත්තේ. එහෙම නැතිනම් මේ නාම රූප දෙක පිරිසිඳ දකින්ද තියෙන්නේ කියන උත්තරේ අපි තා නාම රූප දෙක පිරිසිඳ දැක්කහම සමුදය සත්‍ය කෙලෙස් ටික දුරු වෙනවා. හැමෝම දුකද නිරුද්ධ වෙනවා. දැන් නාම රූප දෙක පිරිසිඳ දකින්ද කිව්වට බෑ. ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි නාම රූප දෙක පිරිසිඳ දකින්ද උපකාරී විදිහට අර අපි පෙන්වු විදිහට රූපයේ තියෙන ස්වභාවය රූපය ඇතිවීම නැතිවීම හොඳට මෙනෙහි කරන්න ඕනේ. කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ධර්ම ඒ කය ඇසුරු කරගෙන පිළිටලා ඉදීමින් කය හා සම්මිශ්‍ර නොවේ. ඒ අරමුණෙන් අරමුණේ දැකීම් කෘත්‍ය ඇහිම් කෘත්‍ය කළ නිරුද්ධ වෙන ධර්මතාවය දකින්න ඕනේ. මේ විදිහට නුවණින් සම්වර්ෂණය කරන එකට කියන විදර්ශනා කරනවා කියලා. ওই විදිහට බැලුවට පේන්නේ නැහැ නීවරණ ධර්ම වෙඩි. ඒ හින්දා චිත්ත ඒකග්ගතාවයේ ඇති වෙන කමඨහනකුත් වඩනවා. ඒකට කියනවා සමත කමඨහන කියලා. ඒකට සම්මා සමාධිය ඇසුරුයි. ඒ හිත වඩා ගන්න උපකාරයේ පිණිස මේ විදිහේ සීලයක පිළිපදලා ඉන්නවා පොහේ දවසට. උපායක් හැටියට පුළුවන් තරම් නිත්‍ය වශයෙන් පන්සල් රකින්න. එතකොට හැබැයි පන්සල් රකින්න කියන එකත් ටිකක් මතක් කරගන්න වෙයි. සිල්පදේ කැඩෙන්න අවස්ථාව වෙනකම් නොකඩන එකට කියන්නේ රකින්නවා. අපි දන්නේ පංසිල් රකින්න මනසක් වුණොත් ඒ මනස තාමත් පුදුමාකාර ජවයක් පුදුමාකාර බලයක් කෙනෙකුගේ මනසේ පන්තිල රකින්න පුළුවන්. ඒ මනස හරියම සුදුසුයි පන්තිල හොඳටම ඇති මේ නිවන් දකින්න මාර්ගේ වඩන පන්තිල් හොඳටම ශක්තිමත් උපමාවක් නිකන් කියන්නා. දැන් අපිට ඒක බරක් තේරෙන්නේ. නමුත් පන්තිල් රකින්නවා කියනකොට ඒ ශිල්පදේ කැඩෙන්න තියෙන අවස්ථාව එළඹෙනකන් අපි රකි. නමුත් ඒ අවස්ථාව එළඹිලත් අපි රකිනවා නම් තමයි ඇත්තටම අපි නිකමට කියමු අපේ ගෙදර දැන් ඉන්නවා තමන්ට දරුවෝ ඉන්නවා ගෙරින්ද කෙනෙකුත් ඉන්නවා කණ්ඩ බොණ්ඩ මුකුත් නැහැ දැන් දවස් ගානක් දරුවෝ බඩගින්නේ ඉතින්ද බඩගින්නේ කිසිම ආහාර වේලක් නැහැ දරුවෝ අඬනවා කියන්න කොන්න මේ වගේ තියෙද්දී යාළුවෝ දෙගිතරට යන මොකක් මොහොතක් ගිල්ලගෙන ඉන්නේ කී ඉස්සරහා තියෙන ඕන රත්තරන් චේන් එකක් දැන් කබඩ් එකට කිසිම කෙනෙක් දන්නේ නැහැ යාළුවා කිසිම කෙනෙක් තමන් ආව කියලා දැක්කෙත් නැහැ දැන් තමන්ට පුළුවන් ඇත්තටම මේක අරගෙන ගිහිල්ලා අර දරුවන්ගේ බඩගින්න නිවන්න නිව කරන්න පුළුවන් නමුත් දරුව බඩගින්නේ මැරුණා වේවා මම මේක ගන්න නැහැ කියන තරකින් තමන්ට ඉන්න පුළුවන් කම තියෙනවා. ඒ වගේ මම නිකන් කිව්වේ ඊටත් වඩා බලවත් වෙන්න පුළුවන්. මේ අන්න ඒ වගේ මට්ටමක් වෙන්න ඕන පන්සල් රකිනවා කියන එක. එතකොට පොහොය රටසින් නිති පන්සල් සමාදන් වෙන්න සීලයක පිළිතලා හැම වෙලාවෙම පුළුවන් තරම් උත්සාහවත් වෙන්න චිත්ත සමතයක් ඇති කරගන්න. අපේ හිත හැම වෙලාවම හරියට අර දෙබරකට මමරකට නිවදයකට ගලකින් ගැහුවා වගේ වෙලා තියෙනවා. මැස්සු විසිරනවා වගේ සිතුවිලි හිතේ කතා කරන මේක තමයි අපිට තියෙන බලවත් නිවරණ. ඉතින් හැම වෙලාවෙම චිත්ත සමත්‍ය ඇතුළේ කමටහක් වඩන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ යම්කිසි විලෙන්දෙක් උදේ කාලෙත් වෙළඳාම කටයුතු කරන්නේ නැත්නම් දවල් කාලෙත් වෙළඳාම කටයුතු කරන්නේ නැත්නම් හවස් කාලෙත් වෙළඳාම කටයුතු කරන්නේ නැත්නම් මේ වෙළඳ මහත්තයා අනුපම් භෝග උපදවා ගන්නේ හෝ උපම් භෝග වැඩි දියුණු කරන්නේ යන ගණිත යන්නේ යම් වෙළඳෙ උදේ කාලෙදි ඒ කර්මාන්තය තමයි යෙදෙනවා නම් දවල් කාලෙදි යෙදෙනවා නම් හවස් කාලෙත් යෙදෙනවා නම් නූපම් භෝග උපදවා ගන්නේ උපම් භෝග වැඩි දියුණු කරන්නේ යන ගණිත යනවා මහණි ඒ වගේ යම්කිසි කෙනෙක් උදේ කාලෙදි චිත්ත සමතය සඳහා සමත නිමිත්ත ඇසුරු කරන්නේ නැත්තම් දවල් කාලෙදි සමත නිමිත්ත ඇසුරු කරන්නේ නැත්තම් හවස් කාලෙදි සමත නිමිත්ත ඇසුරු කරන්නේ නැත්තම් මෙයා නූපම් කුසල ධර්ම උපදවනවා උපම් කුසල ධර්ම වැඩි දියුණු කරගන්නවා යන ගණිත යන්නේ යම්කිසි කෙනෙක් උදේ කාලදී සමත නිමිත්ත ඇසුරු කරනවා නම් දවල් කාලේ සමත නිමිත්ත ඇසුරු කරනවා නම් රාත්‍රී කාලේ හවස් කාලේ සමත නිමිත්ත ඇසුරු කරනවා නම් නූපම් කුසල ධර්මයේ උපද්දනවා හෝ උපම් කුසල ධර්මියෝ බොහෝකට කරනවා යන ධර්මතාවයට යනවා කියලා බුදු දනන්ත කියනවා සමත නිමිත්ත කියලා කිව්වේ අපිට බුදු ගුණ අසුභේ මරණේ මෛත්‍රිය ආදී යම්කිසි චිත්ත සමතිය ඇති වෙන කමටහක් මෙනෙහි කරන්නට ඕනේ ඒකද නාසිකාග්ගේ වහා මූක නිමිත්ති තුල්ද කලඟ හෝ නාසය ළඟ හිත තබා ගන්න හුරු කරන්නේ මෙන්න මේ විදිහට හිත නෙවෙත් නෙවෙයි කරමුණු දුවන් නැතුව එක අරමුණක තබා ගන්න හිත හුරු කරන්න ඕනේ මෙන්න මේකට කියනවා සමත චිත්ත සමතිය සඳහා උත්සාහවත් වෙනවා සීලය කය වචන දෙක සංවර කරගත්තේ චිත්ත සමතිය ඇති කර ගැනීමට උපකාර පිණිස චිත්ත සමතිය ඇති කරගන්න ටික ටික හරි උත්සාහවත් වෙන්නේ මොකටද හිස් බවවල් බලන්න ශුන්‍යතාවය බලන්න අහස වගේ තැන් බලන්න එහෙම නෙමෙයි අපි දැන් දැක්කා අපි මේ ශාසනයට ආව නිවන් දකින්න කියලා තමුතු එකක් කරන්න නෙමෙයි අපි මේ ශාසනය ඇතුළු කළේ ශාසනයට ආවේ මොකක් නිසාද දුකෙන් මිදෙන්න දුකයි අපිට ප්‍රශ්නේ තිබුණේ බුදුරජාණන් වහන්සේත් එහෙමයි දුක්ඛ නිරෝධය කරන ධර්ම දේශනා කළා මිසක බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයටපත් වුණාම කවර කතාවක් සසරේ පාරමී කෙරුවේ තේන්සයි අනේ මේ ලෝකයා දුක් විඳිනවා දුකේදී අඬනවා වැළපෙනවා දුකෙන් මිදෙන මඟ දන්නේ නැහැ දුක නැති කරන්න කියලා යමක් කළොත් ඒකම ලෝකයා දුක ඇති වෙන හේතුවක් වෙනවා. අනේ ලෝකයාට දුකෙන් මිදෙන මාර්ගය හොයලා දෙන්නට ඕනේ කියලා අදහසින් බුදුරජාණන් වහන්සේ පාරමී පිරේ. බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ අමුතු සංකල්පනා මවා ගන්නපා හිස් බවල් නිවන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක කියන එක පෙන්වන දුක ඇති වෙච්ච හේතුව පෙන්වන මේ හේතුව නැතුණු මේ දුක නැති වෙනවා කියලා පෙන්නලා මෙන්න මේ ඒකට මාර්ගය තුන මෙන්න මේ විදිහට කළාම ඇත්ත දැකලා මේ හේතුව නැතිව දුක නැති වෙනවා කියන ටික පෙන්නනවා. ඒ ටික තමයි අපිට උරේ මතක් කරන්නේ චතුරාර්ය සත්‍ය කියන එක. එතකොට ඒ චිත්ත සමතේ උදව් කරගෙන මේ නාම රූප ධර්මතාවයේ හොඳට බලන්න. තමන්ගේ ශරීරය බලන්න එපා. සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා දකින්න බලන්න එපා. හොඳට බලන්න මේ සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා බලන්න මේ නාම රූප දෙක බලලා බලලා සත්‍ය පුද්ගලෙක් නැහැ කියන ධර්ම උසහායක එහෙම නෙමෙයි. අපි කලම දැක්ක කලම මම පෙන්නවා. මෙතන පවතින ඇත්තම ඇත්ත පෙන්නලා මේ ඇත්ත නොදන්නාකම නිසා කෙනා කෙනාගේ මනස තුල ඇති වෙච්ච මිත්‍යා අදහස මිත්‍යා දෘෂ්ටිය නිත්‍ය දිට්ඨි සංඥාවක් මේ පුද්ගල සංඥාව පුද්ගල හැඟීම පුද්ගලයක් කියලා මේ පෙවුනට පුද්ගලයක් ඉන්න හින්දා පෙනෙනවනේ මේ නාම රූප දෙක යතහ භූත නොදකින කම නිසා කෙනා කෙනාගේ මනසේ එළඹ සිටින දිට්ඨි සංඥාවේ සංඥාව කියන එක. එතකොට ඒ හින්දා පුද්ගලයක් නැහැ කියලා බලන්න ඔහෙ මේ බාහිර නාම රූප දෙක බලනවා නේ. බාහිර නාම රූප දෙක බලන තමන් තුළ තියෙන පුද්ගල සංඥාව කියන්නේ. එහෙම නැතු බාහිර පුද්ගලෙක් අයින් කරන්ද පුද්ගලෙක් කවදාවත් හිටියේ නෙමෙයි. පුද්ගල සංඥාව අයින් වෙච්ච දවසට තමන්ට අයින් වෙන්නේ කවුද? මිනිස්සු අයින් වෙනවා, දෙවියෝ අයින් වෙනවා, බ්‍රහ්මයෝ අයින් වෙනවා, මනුස්ස ලෝකෙත් අම්මා තාත්තා දුව පුතා කවුරුද නැද ඔක්කොම අයින් වෙනවා. ඒ නිසා යාතු උපදින්න දැනුකුත් නැත්තේ අපිට. අම්මලා තාත්තලා කවුවත් නැත්තම්, මිනිස්සු නැත්තම්, දෙවියෝ නැත්තම්, බ්‍රහ්මයෝ නැත්තම් මේ නාම රූප දෙක එහෙම ධර්මතාව නැහැ. එතකොට ඒ විදිහ සංකල්පන තුනට ඒ විදිහ ඡන්දේ. ඒ නිසා ditthදම මෙලවසා පරලෝව වශයෙන් එතකොට එන දුක දෙන්නේ. කියන තැනකින් දුක නිරෝධේ සාක්ෂාත් වෙනවා. එතකොට ඒ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් වෙන තණ්හාව නැති වෙනවා, තණ්හාව නැති වෙන සංකප්පේ නැති වෙනවා, සංකප්පේ නැති වෙනද පුද්ගල සංඥාව, සත්ත්ව සංඥාව, ditthi සංඥාව නැති වෙනවා, සංඥාව නැති වෙනවා. ඇත්ත ඇති ඇති දකින්න ඕනේ. නාම රූප ධර්ම. නාම රූප. පවතින ස්වභාවය, පවතින ස්වභාවය විදිහට බලන්න. එතකොට පෙනෙන නාම රූප දෙක. එතකොට ඒ පවතින ස්වභාවයෙන් දකින එකට කියන යතහ භූත ඥාන දර්ශනය කියලා කියනවා. තව පැත්තකට සම්මා දිට්ඨි කියලා කියනවා. ඔන්න සම්මා දිට්ඨිය නැත්නම් යතහ භූත ස්වභාවය තමන්ගේ මනසේ එළඹ සිටින තැන දක්වා සීලයක පිහිටලා හිත වඩමින් නැවත නැවත මෙනෙහි කරන්න. ඔන්න එහෙම කරනකොට නාම රූප ධර්මතාවේ චුට්ටක් තමන්ට ප්‍රකට වෙනවා. ඒ කියන්නේ පුද්ගල සංඥාව චුට්ටක් අඩුයි. ඒ කියන්නේ පුද්ගල සංකප්පේ චුට්ටක් අඩුයි. ඒ කියන්නේ පුද්ගලයේ කරන්නේ ඡන්දේ චුට්ටක් අඩුයි. ඒ කියන්නේ පුද්ගලයක් නිසා එන දුක චුට්ටක් ගෙවිලා. ඊට පස්සේ සීදේක පිටලා හිත වඩනකොට හිත වඩමින් තව ටිකක් නාම රූප ධර්මතාවය බලන. මේ ඇත්ත බලනකොට පවතින ඇත්ත ටිකක් තව ටිකක් පේනවා. තව ටිකක් පේනකොට දිට්ඨි සංඥාව තව ටිකක් ගෙවිලා. ආත්ම සංකප්පේ පුද්ගල සංකප්පේ ටිකක් ගෙවෙනවා. සංකප්පේ ගෙවෙනකොට ඡන්දයේ කැමැත්ත ටිකක් ගෙවෙනවා. තණ්හාව කැමැත්ත ගෙවෙනකොට දුක ටිකක් ගෙවෙනවා. ඔහොම අන්තිමට ආශ්‍රය ක්ෂය වෙනකොට මේක ගෙවන්න තියෙනවා. අපි කහ කෑල්ලක් හරි හඳුන් කෑල්ලක් හරි නැති කරන්නේ අපි ගෙවමයි පුරච්ච කරනවා කියලා කියන්නේ ගාන. ඒ වගේ ආශ්‍රව කියන්නේ නැති කරන්නද මේ තියෙන්නේ. ගෙවන්න උරච්ච කරන්න තියෙනවා. මොකද එකපාරට නැති කරන්න බෑ. සීලය පිළිපදලා හිත වඩවඩ නුවණින් බලන මට්ටමට ඔන්න ටිකක් ගෙවෙන්නේ. එකපාරට නැති වෙන්නේ. ආයි සීලයක පිළිපදලා හිත වඩවලා නුවණින් බලනකොට තව ටිකක් ගෙවෙනවා. මෙහෙම උරච්ච කර කර ගෙවන්න තියෙන ආශ්‍රය ක්ෂය කරන්න තියෙනවා. කියලෙත්. එතකොට මේ ඇත්ත දකින්න දකින්න අවිද්‍යා ධාතුව ගෙවෙනවා. ආශ්‍රව ගෙවෙනවා. ආශ්‍රව ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්නේ මොකද දුක. ඉතින් මෙතනදී පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුනොත් හීනකින්වත් අපි කවදාවත් නිබඳු ධර්ම ධාතුවක් දකින්නේ නැහැ. අපි ඉපදුනේ සත්‍ය පුද්ගලයෝ අම්මල තාත්තලා ළඟයි, හැදුනේ වැඩුනේ සත්‍ය පුද්ගලයෝ අම්මල තාත්තලා ළඟයි, ජීවත් වෙන්නේ සත්‍ය පුද්ගලයෝ අම්මල තාත්තලා එක්කයි, අපි මැරෙන්නේත් එහෙමයි. ආයෙත් අපි ඉපදෙන්නේ ආයෙත් පටන් ගන්නෙ අම්මල තාත්තලාගේ තුරුලෙන් ඉපදෙන්න, හැදෙන්න වැඩෙන්න, ආයෙත් අම්මල තාත්තලා සහෝදර ඥාතීන් එක්කයි ඉන්නේ, ඒ අය එක්කයි ජීවත් වෙන්නේ, ඒ අය එක්කයි. ඒ ඇත්ත නොදන්නාකම මුල් කාරණාව කරගෙන අම්මා තාත්තා සහෝදරයෝ දූ දරුවෝ එක්ක හැදෙනවා වැඩෙනවා කියන මානසික මට්ටමම කර්මය. ආපහු උපදින උපදිනවා කියලා ආයෙත් වෙන්නේ නාම රූප දෙකක් හටගන්න. ආයෙත් නාම රූප දෙකේ ඇත්ත නොදන්නාකම නිසා ආයෙත් අම්මල තාත්තල එක්ක ඉන්නවා, මම ඉන්නවා, දුව මේ ඥාති හිතේ සිමෙත් ඉන්නවා කියන තැනකින් කර්මයක් වෙනවා. ආයෙත් ඒ කර්මයක විපාකයක් හැටියට ආයෙත් සත්‍ය පුද්ගලික උපදිනවා නම් ආයෙත් අනාත්ම නාම රූප දෙකක් හටගන්න. ආයෙත් නාම රූප දෙක පිරිසිදු නොදන්නාකම නිසා ආයෙත් පුද්ගලයේ සත්‍ය කියන හැඟීමයි මේ ටිකේ කෙලවරක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුනොත් ওই නාම රූප දෙකක් හැදෙන්නේ, නාම රූප දෙකක් තියෙන්නේ කියන කාරණාව ලෝකෙට සාධාරණ නැහැ, අපිට සාධාරණ නැහැ. ලෝකය කියලා කිව්වේ බුදුදහම අහලා නැති අපි කෙනා කෙනාගේ උපන්න දවස් ඉඳන් දහම චුට්ටක්වත් අහලා නැති පොඩි කාලේ අපි කෙනා කෙනාගේ මනස තී කරගන්නේ, ඒකටයි ලෝකෙ කිව්වේ. හීනකින්වත් නොගිය විරු ලෝකයා නොගිය විරු නිවන කියන්නේ මේ ඇත්ත මෙහෙමයි, මේ ඇත්තට හිත තබලා පුද්ගල සත්ව සංඥාවෙන් මිදිර දුකෙන් මිදෙන්න පුළුවන් කියන එක හීනකින්වත් ලෝකෙට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සත්ව පුද්ගලයේ ඉන්න හින්දමයි සත්ව පුද්ගලිය තමන්ට පෙනෙන්නේ, සත්‍ය පුද්ගලය කියන හැඟීම හිතන්න පුළුවන් හැඟීම හිතෙන්නේ. ඊට පස්සේ ඒ හැඟීම නිසා සත්‍ය පුද්ගලය ගැනමයි හිතන්නේ කියන තැනකින්මයි පවතින්නේ. එතකොට ඉන්න සත්‍යයක යාළු වෙනවා, කැමති වෙනවා, අකමැති වෙනවා, ගහ ගන්නවා, බැන ගන්නවා, නිඳා කරනවා, අපහාස කරනවා, අනිත් සත්‍ය මට බැන වෙනවා, මම අනිත් සත්‍යන්ට බැන වෙනවා, ඕක තමයි ලෝකෙ කියන්නේ. එකම විතර්ක ගොඩකින් එකම අවුලක් තියෙනවා අන්තිමට තමයි තමගේ මනස කෙලෙස් ටික. ඉතින් නිබඳු දුක් විඳින පුද්ගල භාවයේ තුල දුකම විඳින දුකටම දුකම තහවුරු කරගෙන යන මේ සංසාර ගමනේ කවදාවත් නතර වෙන්න විදිහක් නැහැ. ඔය අතරේදී ඔය පුද්ගල භාවයේ තුල කුසල කර්ම කියන එක අකුසල කර්ම කියන එක විද්‍යමාන. එතකොට හොඳ ප්‍රියමනාප පුද්ගලයෙ පෙනෙන විදිහට නාම රූප දෙක හැදලා හොඳ ප්‍රියමනාප පුද්ගලයෙ දෙවියෙක් බ්‍රහ්මී කියන මට්ටම තමයි තැදෙනවා. අප්‍රියමනාප පුද්ගලයෙ කියලා නැත්නම් දුක් විඳින පුද්ගලයෙ කියලා හිතෙන මට්ටමට හීන ධාතු විඥානයේ පිළිලා නාම රූප දෙක හැදලා නිවේ දුක් විඳින සත්‍ය පුද්ගලයෙ කියන මට්ටමකින් විපාක ලැබෙනවා. එතකොට අපාය දිව්‍ය ලෝක වල සැරිසරමින් සත්‍ය පුද්ගලයෙ ඉන්නවා කියන තැනකින් තමයි ලෝකේ පැවැත්ම තියෙන්නේ. ආයේ හීනෙකින්වත් ඕකෙන් එහෙට යන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළලා තමයි ලෝක නිරෝධින ධර්ම දේශනා කරන්නේ. සතර අපායක් මනුස්ස ලෝකයක් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක දකින්න තැනක පවතින මෙන්න මෙබඳු ඇත්තක් මේ ඇත්ත දක්කහම මේ තුන් භවයෙන්ම මිදෙනවා කියන ධර්මතාවයක් පෙන්නලා දුකෙන් මිදෙන ධර්මතාවය පෙන්වන්නේ බුදුජානනාථරම පාරුණා. ඉතින් අපිට පෙර සසර කළ පිනකට ද මනුසාත්ම භාවයකුත් ලැබිලා ඒ සසර දුක්ගිනි නිවෙන මේ සද්ධර්මයේ ඇහෙන මට්ටමට අහන්න පුළුවන් වටපිටාවක් තියෙන මට්ටමට ලැබුණා. ඉතින් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න හැම දෙනාම උත්සාහවත් වෙන්න. අද මේ වටිනා අවස්ථාව අතහැරගෙන අසත්පුරුෂ අසුරට අහු වෙලා අකුසල කර්ම කළා අර කලින් කිව්වා වගේ ලෝකුඹු නිරේ පැහි පැහි අවුරුදු දහස් ගණන් යටට යනකොට ඔයගොල්ලන් බේරගන්න වෙන කවුරුවත් එන්නේ නැහැ. අද ඔයගොල්ලෝ කවුරු හරි වෙනුවෙන් ප්‍රමාද කළ සතරට ගිහිල්ලා අකුසල ධර්ම කළා අපායට වතුන දවසට ඒ ප්‍රමාද වෙච්ච දුව පුතා ඥාතිය යාළුවා ඉන්නේ නැහැ. එහෙනම්දා මනුස්ස ධර්ම පිළිතල කටයුතු යුතුකම උපකාරයක් කියලා මේක කරන්න. නමුත් හැම තැනම හැම වෙලාවෙම තමන් තමන්ව රක්ෂිත ස්ථානයක තබාගෙන මේ දුක්සහගත සසරෙන් අද අදම එතර වෙන්නට ඕනේ. අපේ ඇහැ අපි පිරිසිදු කරගන්නට ඕනේ කියන තැනක ලෝකේ කවුරුත් අයින් කරන්න යන්න එපා. අම්මලා අයින් කරන්න, තාත්තලා අයින් කරන්න, දුවලා පුතාලා කිසි කෙනෙක් අයින් කරන්න යන්න එපා. තමන්ගේ මනසේ තියෙන කෙලෙස් ටික තමන් ගාව තියෙන අවිද්‍යාව විතරක් නැති කරගන්නකොට ඒකෙන් කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ. මේ තමන්ගේ මනසේ තියෙන අවිද්‍යාව දුරු වෙන විදිහට, විද්‍යාව උපදින විදිහට කටයුතු කරන්න. එහෙම කළොත් අපේ නිවීම, අපේ මිදීම අපිට මේ ජීවිතේම හදාගන්න පුළුවන්. ඒ සඳහා මේ දේශනාව හැමදෙනාටම හේතු උපනිස්සින් වේවා. ඉතින් ඔන්න ඔය වගේ චතුරාර්ය සත්‍ය දේශනාව තමයි බුදුරජාණන් වහන්සේ හැමදාම දේශනා කරන්නේ. මේ උතුම් ධර්ම අවබෝධ කර නොගෙන අවුරුදු 100ක් ජීවිතේ තිස් ජීවිතය. ඇයි හැමදාම පුද්ගල භාවයේ තුලම දුක් විඳලා පුද්ගල භාවයේ තුලම කර්මගත කරගෙන ඒ කර්මයට ආපහු පුද්ගලයක් වෙලා ඉපදিলা. ආයෙත් පුද්ගල භාවයට දුක් විඳින්මින් ආයෙත් පුද්ගල භාවයට ඉපදෙනවා. අනාත්ම සිද්ධි හැදෙන්නේ නාම රූප දෙකක් තියෙන තැනක. ඇත්ත නොදන්නා කම නිසා කෙලෙස් ඇති කරගෙන කෙලෙස් නිසා ආය නාම රූප දෙක, නාම රූප දෙක නොදන්නා කම නිසා ආයත් කෙලෙස් කියලා මේ සිද්ධියක් අපිට හම් වෙන්නේ නැහැ. ඔක තමයි ඇත්ත. අපි දුකම විඳින්මින් දුකටම හේතු හදාගන්න ලෝකයේ තුල පුද්ගල භාවයේ තුලමයි ඉන්නේ. මේ ධර්ම ධාතු අවබෝධ කර නොගත්තු ඒ නිසායි ඒ ජීවිතය අවුරුදු 100ක් ජීවත් වුණ තිස් ජීවිතයක්. දැන් මේ අවුරුදු 100ක් 100ක්ගේ වයසක මේ කියවට හිත අනේ ඊගාව තව දවස් කීපකින් ධන ගන්න බඩ ගන්න පොඩි එකෙක් වෙනවා. ඒ හින්දා ඒ ජීවිතයේ හිස් ජීවිතයක් හැමදාම බාලයි. නමුත් මේ ධර්මය දැනගත්ත කෙනෙක්ගේ එක දවසක ජීවත් වීම අපේට එපමණකින් මෙයා මේ සසරම ඉවරයි. එතකොට පෙන්නන මේ ධර්මය දැනගත්ත 70 වයස කෙනෙක් ගත්තොත් 80 වයස් ගිය වැඩිහිටියෙක් වගේ. මේ ධර්මය දැනගත්ත 70 වයස කෙනෙක් 80 වයස් ගිය වැඩිහිටියෙක් වගේ. 80 වයස් ගිය වැඩිහිටියෙක් මේ සාසන සාපේක්ෂව 70 ලදරුවකට වඩා පොඩි කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා හැමදාම අපි ලදරු තැන ඉන්නේ මේ ජීවිතයේදී හරි වැඩිහිටියෙක් වෙන්න හැමදාම උත්සාහවත් වෙන්න, වැඩිහිටියෙක් වෙන්න මේ දේශනාව හේතු වේවා. Thank you.